පච්චුද්ධරණය කරගන්න එකක් නැති නිසා කටින ලාභය ඉතින් අහිමි කරයි කියන එකේ විනය පේන්නේ නැහැ එහෙම එකක්. අර අනන්තර සමනන්තර ප්‍රත්‍ය ඒවත් දාලා ඉතින් ඒක එකිනෙකට සම්බන්ධතාවය පෙන්වන්නේ. නමුත් ඉතින් ඒක තියෙනවා නම් විතරයි මේ සම්බන්ධතාව ඔක්කොම පිහිටන්නේ. නැත්තම් ඉතින් පච්චුද්ධරණය කරන්න එකක් නැත්තම් දැන් ඉදාන අපි තව අදහසක් කිව්වේ අර වෙන කාගේ හරි එකක් දීලා తాවකාලිකව එහෙමත් පුළුවන්. නමුත් ඉතින් එහෙම යන්න ඕන බව පේන්නේ නැහැ. අලුත් නැතිනුනේ. ඕ. දැන් ඒකයි දැන් මහපුසි උරක්ම ලැබුණොත් ඔය පුබ්බ කරන ඔක්කොම නැති වෙනවනේ. අර අනන්තර සමනන්තරේ ප්‍රත්‍ය ටික නැහැ. මහපුසි උරනේ පුළුවන් නේ කටින් අතුරන්න. ඉතින් ඒ නිසා ඒතන අපි මේ විදිහට ගොඩ එහෙම නාද මොකද කරන්න ඕනේ එහෙම තමයි පිළිවෙත කියන්නේ. කරන්න හේතුව ඇස එතන කරන්න ඕනේමයි. ඇයි ඒ දෙකක් අදිෂ්ඨාන කරන්න බෑනේ කොහොම? ඒ වෙලාවේ තනිපට පච්චුද්ධරණය කරන්න වෙනවා.
පච්චුද්ධරණය
අදිෂ්ඨාන දෙකක් පිළිහිටන්නේ නැහැ නේද? සිවුරු දෙකක් අදිෂ්ඨාන කරන්න බෑ එහෙම. එක නමයි. හරිනේ. හොඳයි එහෙමනම් අපිට අද සෑහෙන කොටසක් සාකච්ඡා කරන්න තියෙනවා. බුද්ද ලොකුසන්නංශේ 3මාර 4 වගේ වෙද්දි වඩිනවා කියලා කිව්ව මෛත්‍රීපුර කිට්ට වෙවිලා පණිවිඩයක් දෙයි. ඒ නිසා අපි ටිකක් එක දිගට කරගෙන යමු. මොකද අද අපි බලාගෙන ආපු ඉලක්කය සම්පූර්ණ වෙන්න ඕනේ ඉතින්. මේ ඒ නිසා ඒ ටික දක්වා ටිකක් ඉක්මනට කියාගෙන යමු. දැන් හොඳ ආසනයකුත් තියෙනවා. දිගටයි හරහටයි ඔක්කොටම උගන්නන්න පුළුවන්. බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. මේ කකුල් දෙක එල්ලගෙන ඉඳි හරි අමාරුවෙන් ඉන්නේ. දැන් ඉතින් පහසුයි. දිගට හරහට උගන්න ඕනේ. හරි. වත්තුම් නජානාතිති කියන තැන බලන්න පංච උපාලි අංගෙහි මම මේ පෙළ කියන්නේ පංච උපාලි අංගෙහි සමන්නාගතේන භික්කුණා සංගේ වෝහරි තබ්බා. කතමේහි පංචයි. ඒ ටිකද? ඒකනේ. අපරේහිපි උපාලි පංචංගෙහි සමන්නාගතේන භික්කුණා සංගේන වෝහරි තබ්බා. කතමේහි පංචේ ධම්මං න ජානාති ධම්මානුලෝම. ඒකද? බුද්ධ ජයන්ති කීවෙනි පිටුව දන්නේ නැහැ. 204ද? අවෝහාර වර්ගය තව තියෙනවද? හරි. වත්තුම් න ජානාති නිදානං න ජානාති පඤ්ඤත්තිං න ජානාති පදපච්චා භට්ටං න ජානාති අනුසන්දි වචනපතං න ජානාති ඉමේ කෝ පංචේ උපාලි පංචංගේ සමන්නාගතේන භික්කුණා සංඝේන බෝහරි තබ්බං. මෙතන බෝහරි තබ්බං කියලා කියන්නේ විනිශ්චය කරන්න එපා කියලා කියන්නේ. ඒක ඉතින් ලේසි. වත්තුම් න ජානාති කියලා ඕවා කලිනුත් විස්තර කරා. වත්තුම් න ජානාති කියලා කියන්නේ මොකද්ද? ශික්ෂා පදවල අර සප්තදස ආකාරයේ වස්තු කියලා එන්නේ වස්තු. ඕ ඒ වෙච්ච සිද්ධිය එතන. ඊට පස්සේ නිදානං කියලා කියන්නේ කෙලින්ම අර නගර හතක් නේ. හතෙන් කොහෙද කියන්නේ? ඒව පවා ඉතින් හරියට විනිශ්චයක් දෙන්න දැනගන්න. මොකද එතකොටනේ ශික්ෂා පදේ ගැන निराවුල් අවබෝධයක් තියෙන්නේ. මේ තැන මේ විදිහට මේ සඳහා මෙහෙමයි බුදුරයන් වහන්සේ මේ යටතේ පැනෙව්වා. ඊට පස්සේ පඤ්ඤත්තින් නජානාති පච්චා බට්ටන් අපි එන්නකො අට කතාවට. එතකොට ඕක තේරෙනවා. වත්තුම් නජානාති ඉති අට කතාවේ 1019 පිටුව. වත්තුම් නජානාතිති සත්තන්නං ආපත්තිස්කන්ධානං වත්තුම් නජානාති. සප්ත ආපත්තිස්කන්ධයන්ගේ වස්තුව දන්නේ නැහැ කියන එක. නිදානං නජානාතිති ඉදං සික්ඛාපදං ඉමස්මින් නගරේ පඤ්ඤත්තං. ඉදං ඉමස්මින්ති නජානාති. පැහැදිලිනේ? මේ ශික්ෂාපදේ මේ නගරේ, මේ ශික්ෂාපදේ මේ නගරේ ආදී වශයෙන් ඒ පනෝපු තැන දන්නේ නැහැ. පඤ්ඤත්තින් නජානාතිති පඤ්ඤත්ති අනුප්පඤ්ඤත්ති අනුප්පන්න පඤ්ඤත්ති වශයෙන් ත්‍රිවිධම්පි පඤ්ඤත්තින් නජානාති. පැහැදිලිනේ? ප්‍රඥම්පිය දන්නේ නැහැ. පද පච්චා භට්ටං නජානාතිති සම්මුඛා කාතබ්බං පදං නජානාති. බුද්ධෝ භගවාති වත්තබ්බේ භගවා බුද්ධෝති හෙට්ටු පරියංකත්තා පදං යොජේති. පද මාරු කරනවා විනිශ්චය කරන්න ගියපහම. පැහැදිලි නේද? තේනකෝපන සමයේන බුද්ධෝ භගවා සාවත්තියං විහෙරති. අන්න ඒ කියනකොට තේනකෝපන සමයේන භගවා බුද්ධෝ විහෙරති සාවත්තියං. ඒ විදිහට ඉතින් මේ පද මාරු කරනවා. එහෙම මාරු කරන්න බෑ. ඒක හරියට ඉතින් කියන්න ඕනේ. අර මොකටද ඒක මේ ඒක දිවි එහෙම කරන්න කියන එක නෙවෙයි උන්වහන්සේ කියලා තියෙන්නේ. උන්වහන්සේ කියලා තින් මේ පරිවර්තනයේ හරි කරද්දී ආශිතුන් දැන් එක දිගට දෙයක් කරගෙන යනකොට ඒ වෙලාවට සමහර කිරි ගැළපෙන මොකක් හරි ආවත් එහෙම කියාගෙන යන්න කිව්වලු. නතර කරන්න එපා කියලා මේ පස්සේ ගුරුවරයා වැරද්ද හදයි කියලා. දැන් උන්වහන්සේ බණ කියද්දී කවුරුත් මේ මහකුඹුක් කවසාන්සේ කිව කියලා දිද්දී ලොකුසන් කිව්වේ. මේ මේක නිකන් මේ කිව්වේ ඈ මෙහෙම කරන්න කියන එක නෙවෙයි. මොකද්ද මේ යංකින්චාරම්මණං කත්වා දැන් එන්න ඕනේ දානන්දත්වා අමච්චරි එහෙමනේ අර දජ්ජා දානං අමච්චරි එහෙමනේ මේ බෝනික්කගේ කතාවේදී එන්න ඕනේ අර මේ මේ අනේ පිටිතුට වාගේ යංකින්ච ආරම්මණං කත්තා කියනකොට මතක නැති වෙනවලු කත්තබ්බං කුසලම් බවුන් කියලා නැවැත්තුවලු ඊටොස්සේ තැන කියලා නැහැ කොහෙද තියෙන්නේ කියලා යංකින්ච ආරම්මණං කත්තා කත්තබ්බං කුසලම් බහුම් හරි ඉතින් කොහේ හරි දානි ගෙදරකට ඉඳි මොන යම් හෝ ආරමුණක් අරගෙන බොහෝ කුසල් කළ යුතුයි කියලා ඉතින් මාතෘකාව වරන් බණ කීවලු. ඊට පස්සේ ඒකයි සම්මුඛා කත්තබ්බං පදං නජානාති इति ওই විදිහට කිව්වේ. බණු ටීකාවල විශේෂ දෙයක් මොන හරි තිබ්බොත් අපි ඒක කියන්න. තියෙන එක පද පච්චා බට්ටන්ති එක පදානං හෙට්ටුපරිය වශයෙන් පටිනිවත්තිත්ව ආභස්සනං ගලනං චුතං පද පච්චා බට්ටන්ති උත්තං. ගලනං කියලා කියන්නේ, ආභස්සනං කියලා කියන්නේ, චුතං කියලා කියන්නේ ඈ ගලනං කියලා කියන්නේ කියන්නේ ගිලිනවා, ගිලිනවා පද ගිලිනවා. චුතං පද ඉවත් වෙනවා, මගේ හැරෙනවා, ඒ වගේ අර්ථ තමයි. ඔව් තේවයි ටීකාවල බොහෝම සුක්තයි තියෙන්නේ. ඒ නිසා විශේෂ තැනක් තිබ්බොත් විතරක් කියන්න. ඉතින් ටික අපි කියාගෙන යමු. හරි නේද? ඊළඟට ඊළඟ කොටසේ ආයෙ පෙළ කියන්න ඕන. ඔව්. ඊට පස්සේ කියනවා විවහාරය කර යුතු කොටස් පහක් කියන මේකෙම අනිත් පැත්ත තේරුණානේ. අපරේහිපි උපාලි පංචංගයේ සමන්නාගතේන භික්ඛුනා සංගේන බෝහරි තබ්බා. තවත් අංග පහකින් යුක්ත භික්ෂුව විනිශ්චය කරන්න එපා කියනවා. චන්දාගතින් ගච්ඡති, දෝසාගතින්, මෝහාගතින්, භයාගතින්, අලජ්ජීච හෝති. ඔන්න ඔය විදිහට පැහැදිලි නේවා. මේ මේ කරුණ වාසුනාංශ මේ ඔබහන්සලා ගණන් කරලා බලන්නකෝ කී තැනක මේවා කියනවාද කියලා. පුදුම විදියට දැන් ආයේ මේ කියපුවා ආයෙත් ඉස්සරහට දැන් කියන. ඔව් අපරගතා සංගණිකී කියලා දැන් එනවා. ඒවයිත් ආයේ මතක් කරනවා මේවා. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ දේශනාවක් තියෙනවා. ඊට පස්සේ උපාලි මහරහතන් වහන්සේ ප්‍රශ්නය අහලා උත්තර දෙන එකත් ඒකත් කියනවා. දෙපැත්තෙන්ම කියනවා මේක. ඒකයි පරිවාර පාලියේදී පරිවාරයේ තින් අතිශය දක්ෂ භික්ෂුවක් වෙන්න ඕනේ තින් හරියට විනිශ්චය දෙනවනะ විනය විනිශ්චයක. ඇසන්න. ඔව් අනික හොයලා බලන්නකෝ ওই පරිවාර පාලියෙම කරගත්ත පිරිස ගුරුවරු ළඟ බොහොම අල්පයි. ඇති අන්තිම වෙනකන් ඉවසගෙන මෙතෙන්ට එනකන් එන්නේ තින් බොහොම සුළු පිරිසක් නේ.
බෑ.
ඔව් පෙර විතර බැලුවට කොහොමද තේරෙන්නේ? අනික අනිත් ඒවා නැතුව පරිවාරය කරාට බෑ වැඩක් නැහැ. තේරෙන්නේ නැහැ නේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා තවත් අංග පහක් තියෙනවලු. චන්දාගතින්, දෝසාගතින්, මෝහාගතින්, භයාගතින්, අකුසලෝච හෝති විනේ. එතන අකුසල කියලා කියන්නේ මොකක්ද? අදක්ෂයි කියන එක විනේහි අදක්ෂයි. ඊට පස්සේ ආයෙත් කියනවා ඒකෙම විරුද්ධ පැත්ත කුසලෝච හෝති විනේ. ඊළඟට කියනවා තවත් අංග පහකින් යුක්ත භික්ෂුව විනිශ්චයට සුසු නැහැ කියනවා. ඤත්තින්න ජානාති, ඤත්ත්‍යා කරණන්න ජානාති, ඤත්ත්‍යා අනුසාවනන්න ජානාති, ඤත්ත්‍යා සමතන්න ජානාති, ඤත්ත්‍යා රූපසමන්න ජානාති. ඉමේ කෝපාලි පංචාංගෙහි සමන්නාගෙන බෙක්ුණා සංගේ නෝහරි තප්පා. පැහැදිලිද? දැන් අපිට ඉතින් අයියෝ ඉතින් මේ ඤත්ත්‍ය කියන්නේ මොකද්ද කියලා. දැන් පොට්ටික්ක ඔක්කොම ඔබහන්සලා අයින් කරලා අහගෙන ගියොත් එහෙම කියන්නේ යන්න පුළුවන්ද? අහවල් කර්ම වාක්‍යයේ කොතනද හරියටම ඤත්ත්‍ය කියලා සැක නැතුව? ඒකයි මේ කියන්නේ මේව හරියටම දැනගන්න ඕනේ කියලා. දැන් අපිට අද පොත් තියාගෙන අපි කර්ම වාක්‍ය කියන්නත් පුරුදු වෙන්නේ. පොතේ තියෙන ඤත්ත්‍ය තියෙන හින්දා හොඳයි නේද? නමුත් ඉතින් පැටලෙන්න අමතක වෙන්න ඒක පුළුවන්. ඉතින් නමුත් ඒ වාර කරලා හොඳට හුරුව ආවහම තමයි ඉතින් මේකේ අවබෝධය එන්නේ. පැහැදිලිනේ. ඒ නිසා ඔය මේ කටින පැවරීම් කර්ම වාක්‍යයක් නේද? සීමා සම්මතයක් ඒ වගේ ඒවා කටපාඩමින් උනත් ඇත්තටම බය නැතුව මේ විශ්වාස ඇතුව කියන්න පුළුවන් වෙන්න ඕන. වරද්දන්නත් බෑනේ. පිටින්න නැහැනේ ඊට පස්සේ. අපේ උපසම්පදා මේකෙත් ඉන්නවා මම දන්න විදිහට ඔය රම්මුතුගල සාන්නංශේම මේ කටපාඩමින් කියන්නේ. පොත බලන්නේ නැහැ උන්වහන්සේ. වටිනවා. ඉතින් ඒක උපසම්පදා කර්ම වාක්‍යය. අර සමහර 3 දෙනෙක් වගේ එකට කියන්නේ යද්දි පොත බලන් දෙනවා හේතුව අර නවත්ත ගන්න තැන් වලදී ප්‍රශ්න එනවනේ ආයේ. ඒක. නමුත් නැත්තයි ඉතින් පුරුදු වෙන්න මේ අඩුම ගානේ ওই ප්‍රාතිමෝක්ෂයේ මේ නිදානුද්දේශේවත් හැමෝම කටපාඩමින්වත් ඥාත්‍ය තියලා තියන්න නේද? බැරි නෑනේ ඒක. ශික්ෂාපදනේ ওই අමතක වෙන්නේ පැටලෙන්නේ. ඒ නිසා නිදානුද්දේශේවත් අඩුම ගානේ කටපාඩමින් ඇස් දෙක වහගෙන කියලා ඊට පස්සේ ඕනනම් ඉතින් පොත බලලා හරි ටිකක් හරි අර සම්ප්‍රදාය ඉතින් පුරුදු කරන්න ඉස්සරහට නැත්තම් නැත්තරම නැතිලා යනවානේ. හරි. ඊට පස්සේ ආපහු කියනවා මේකේ හොඳ පැත්ත. ඒ කියන්නේ විනිශ්චයට සුදුසු. ඊළඟට අපරිහිපි උපාලි පංචංගේ සමන්නාගි තියෙන භික්ඛුනා සංගේන වෝහරිතබ්බං කතමේපස් සුත්තං නජානාති. සුත්තානු ලෝමං නජානාති, විනයං නජානාති, විනයානු ලෝමං නජානාති, නච ඨානාඨාන කුසලෝ හෝති. මේ අංග පහත් සුදුසු නෑ කියලා කියනවා. ඒවා අපි අට කතාවේදී කියමු. ඔතන විනයං නජානාතිති කියලා කියන්නේ කන්දක පරිවාර දන්නේ නැත්තම් කියන එක ඔයි කියන්නේ. ඊට පස්සේ කියනවා ඒකෙම අනිත් පැත්ත සුක්ඛ පක්ෂේ. ඊළඟට ආපහු කියනවා ධම්මං නජානාති, ධම්මානුලෝමං, විනයං විනයානුලෝමං, නච පුබ්බාපර කුසලෝ. ඒකෙම අනිත් පැත්ත කියන බෝහාර වග්ගෝ තතියෝ. එන්න අට කතාවට. ඊළඟට අර කියවන්නේ අකුසලෝච හෝති විනේ කියලා. ඒ කියන්නේ විනේ පාලියංච අට්ඨකතායංච අකුසලෝ හෝති. පැහැදිලිනේ. විනේ පෙළ අට්ඨකතාවේ අදක්ෂයි කියන එක. ඤත්තින් නජානාතිති. ඤත්තිය දන්නේ නැහැ කියලා කියන්නේ සංකේපතෝහි ද්විදා ඤත්ති. සංක්ෂේප වශයෙන් ඤත්තිය දෙවදාරු. කොහොමද? ඒසා ඤත්තිති ඒවං නිද්දිට්ඨාච අනිද්දිට්ඨාච. තත් යා ඒවං අනිද්දිට්ඨා සත් කම්මඤ්ඤති නාම හෝති. අනිද්දිෂ්ට වූ යම් ඤ්ඤත්තියක් තියනවාද ඒක කම්මඤ්ඤති කියලා කියනවා. යා නිද්දිට්ඨා සත් කම්ම පාද ඤ්ඤති නාම කම්ම පාද ඤ්ඤතිය නම් වේ. තං සබ්බේන සබ්බං ඤ්ඤත්තින්න ජානාති. මේ සියල්ලෙන් සියල්ල ඤ්ඤත්තිය දන්නේ. මේ කම්ම පාද ඤ්ඤති කියන එක මම කියන්නම්. මේකදී කියන්නේ මේ මතක හැටියට මට පොඩ්ඩක් මේ පෙරලන ක්‍රමේ පොඩ්ඩක් මාරු වුණා. මෙතන විමතින යොදනේ වෙන්න ඇති. වෙන්ද සාරත් දීපණින් ඉස්සලා තියෙන්නේ කම්ම ඤ්ඤත්ති කම්ම භූතා ඤ්ඤත්ති. අනුස්සාවන නිරපේක්ඛා ඤ්ඤත්ති කම්ම භූතා ඤ්ඤත්ති इति අත්තෝ. අනුශ්‍රාවණය නිරපේක්ෂ වූ ඤ්ඤත්ති කම්ම භූත වූ ඤ්ඤත්ති. අනුශ්‍රාවණය අපේක්ෂාවක් නැතුව. සමහර වෙයි ඤ්ඤත්ති කර්ම දිනවනේ ඒවයි අනුශ්‍රාවණයක් නැහැනේ. ඊට පස්සේ කම්මපාද ඤ්ඤත්ති නාම ඤ්ඤත්ති ဒုတိය කම්මාදී සන්න බලන්න. පැහැදිලි. දැන් ඤ්ඤත්ති ဒုတိය කර්මාදීන් එනකොට අනුස්සාවන කම්මස්ස පාද භූතා. දැන් ඒ ඤ්ඤත්ති ඇත්තරම තියන්නේ ඉදිරියේ තව අනුශ්‍රාවන පාදකයක් තියාගෙන. පැහැදිලිද? ඉස්සරහට අනුශ්‍රාවණය කරන්න. දැන් අට කතාවේ බැලුවට මේක තේරෙන්නේ නැහැ සුදුනා. මොකද්ද මේ කම්මපාද ඤ්ඤත්ති කියන්නේ කියලා. ඒ අර ඉස්සරහට එන අනුශ්‍රාවන කර්මයේ පාදක කරගත්ත ඤ්ඤත්තියක් තියෙනවා නම් ඒ ඤ්ඤත්තියට කියනවා මොකක්ද? කම්මපාද ඤ්ඤත්තිය කියලා. පැහැදිලි නේ? ඒ කියන්නේ අපි ඤ්ඤත්තියක් තියද්දි දැනගන්න ඕනේ මේක ඤ්ඤත්තියෙන් ඉවර වෙන කර්මයක්ද නැත්නම් අනුශ්‍රාවණයත් එක්ක අවසන් වෙන කර්මයක්ද කියලා. මොකද හේතුව? කර්ම නිෂ්ඨාපණය අපි දැනගන්න එපා. ඒ වගේම කම්ම ඤ්ඤත්ති තමයි තියෙනවා කියලා තේරෙන්නේ. ආයකයි කියන්නේ අනුස්සාවන කම්මස්සඨානේ තිතා ඤ්ඤත්ති. ඒ කියන්නේ මොකක්ද? අනුස්සාවන කම්මස්සඨානේ තිතා ඤ්ඤත්තිලු. ඈ මේකේ වාක්‍ය අර්ථ ගන්න ගමු. දැන් කලින් ටීකාවේ කිව්වේ කොහොමද? අනුශ්‍රාවණයක් නැතුව සාමාන්‍ය ඤ්ඤත්තිය තියෙන එක තමයි ඤ්ඤත්ති කර්මයකදී වගේ ඤ්ඤත්තිය තියෙන එක තමයි කම්ම ඤ්ඤත්ති කිව්වේ නේ. දැන් මෙතන කියන අනුස්සාවන කම්මස්සඨානේ තිතා ඤ්ඤත්ති. අනුස්සාවන කම්මන් නැත්ති සයමේව අනුස්සාවන කම්මඨානේ තිතාති අත්වා. පේනවනේ ඒක විස්තර කරලා කියන්නේ. ඒ කියන්නේ ඤ්ඤත්තියම තමයි මෙතන අනුශ්‍රාවණයක් දෙන්නේ. ආය අලුතෙන් අනුශ්‍රාවණයක් නැහැ. ඒකයි කියන්නේ අනුශ්‍රාවන කර්මස්ථානෙම පිහිටෙන ඤ්ඤත්තිය තමයි කම්ම ඤ්ඤත්ති. කම්මපාදක ඤ්ඤත්තීදී අනුස්සාවන කම්මස්ස පාදභූතා මූලභූතා ඤ්ඤත්ති. පැහැදිලි නේ?
ඒකේ
අනුශ්‍රාවණය නැති ඉඳ ඤ්ඤත්තියම තමයි අනුශ්‍රාවණය. ඒකෙම දැනුම් දීමක් කරන සංගය. ඤ්ඤත්තිකරු. ඊළඟට ඒක ඉතින් ලියන්න තියාගන්න බිම තිනොදනේ සාරත් දීපනේ බලාගන්න කියලා. ඤත්‍ය අනුස්සාවන ඉමිස්සා ඤත්‍ය ඒකානුස්සාවන ඉමිස්සා තිස්සෝති නජානාති. කියන්නේ මේ කර්මේ ඤත්‍ය මෙච්චරයි, මේ අනුශ්‍රාවන මෙච්චරයි, මේ කර්මේ මෙච්චරයි, ඔය ආදී වශයෙන් අනුශ්‍රාවන දන්නේ. උපරිමිති අනුශ්‍රාවන තුනයි වේද? ඤත්‍ය චතුත්ථ දිසා ඤත්‍ය කරණං නජානාති इति නවසුඨානේසු කම්ම ඤත්‍ය කරණං නජානාති. ස්ථාන නවේකි කම්ම ඤත්‍ය කරණේ දන්නේ නැහැ. ද්විසුඨානේසු කම්මපාද ඤත්‍ය. තැන් දෙකකි කම්මපාද ඤත්‍ය දන්නේ නැහැ. මොනවද මේ නවසුඨානේසු කියලා කියන්නේ? ඕසාරණ නිස්සාරණ ඔය විදිහට කිව්වනේ. අන්න ඒක අට්ටිකාවේ කියන ඕසාරණාදීසු නවසුඨානේසු ද්විසුඨානේසු තේ ඤත්‍ති ဒုတိය සහ ඤත්‍ති චතුත්ථ. විමති නෝදන එක කියනවා. තේද් අරිත්‍ය අනුශාව නැහැ. හරිනේ.
ඊළඟට ඥත්‍යස් ඥත්‍ය අනුසාවනන්ති ඉමිස්සා ඥත්‍ය ඒකානුසාවන ඉමිස්සා තිස්සෝති නජානාති ඥත්‍ය සමතං නජානාති ඉති යායන් සති විනය අමූල්‍ය විනය තස්සපාපීසිකා තිනවත්තාරකෝති චතුබ්බිදෝ සමතෝ ඥත්‍ය විනා නහෝති දැන් සම්මුඛා විනේහිම ඥත්‍ය නැහනේ මේ තැන්වල ඥත්‍යෙන් තොරව සමතයක් සිද්ධ වෙන්නේ නැහැ තං ඥත්‍ය සමතෝති නජානාති ඒ ඥත්‍යෙහි සමතේයයි දන්නේ නැහැ ඊට පස්සේ ඥත්‍ය රූප සමන් නජානාති. ඒ ටික අපි කිව්වද? පෙළ. පෙළ ඔක්කොම ඉවරයි. පොඩ්ඩක් බලන්න ඕකේ අනිසිත නප්පටිස් පස්සම්බ නෝනේ. වෝහාර වගේන් තමයි ඉවර වෙන්නේ නේ. ඊට පස්සේ කියනවා මොකක්ද? ඥත්‍ය රූප සමන් නජානාති ඉති යං අධිකරණං ඉමිනා චතුබ්බිදේන ඥත්‍ය සමතේන රූප සම්මතේ. තස්සතං රූප සමං අයඤ්ඤත්‍ය රූප සමෝ කතෝති නජානාති මේ ඤත්‍යයෙන් සංසිඳීම වෙනවා කියලා දන්නේ නැත්තම් සුත්තං නජානාති ඉති උබතෝ විභංගං නජානාති පෙළේ කියන සුත්තං නජානාති කියලා කියන්නේ මොකක්ද ඔබතෝ විභංගය දන්නේ නැහැ මොකද්ද සංඝාලෝකයන් උබතෝ විභංගය සුත්තානුලෝමං නජානාති ඉති චත්තාරෝ මහාපදේශේ නජාන සිව් මහාපදේශයන් දන්නේ නැහැ විනයං නජානාති ඉති කන්දක පරිවාරං නජාන එතන කෙලින්ම කියන්නේ කන්දක පරිවාර පේනවනේ අර්ථ දෙන හැටි ඊට පස්සේ කියනවා විනයානුලෝමං නජානාති ඉති මහාපදේශේව නජාන නච ථානාඨාන කුසලෝති කාරණාකාරණ කුසලෝ නොහෝති කරුණු නොකරුණු වල දක්ෂ දන්නේ කියන්නේ දැන් මොන හරි දෙයක් කියද්දී ඒවා කරුණු වශයෙන් හරියටම හේතු වශයෙන් දැනගන්න ඕන. ඔව් මේ මේ මේවට මෙහෙමයි දැන් මොකක් හරි දෙයක් කියද්දී ඒකට කරුණු අපි දැනගෙන කියන්නේ බැස්සම. ඒකයි දැන් මොන හරි විනිශ්චයක් කියනකොට මේ මේ ඒක ඉතින් එහෙමයි කියන්න බෑ සමහර ඒවා. කරුණු කියන්න බෑ ඉතින්. මොකක් හරි දෙයකට අපි ගලපන්න එපා. එහෙම නැතුව මොකක් කියන්න. ඊළඟට න ධම්මං න ජානාති ඉති තපෙත්වා විනේ පිටකං අවසේසම් පිටකද්වයං න ජානාති. හරියට ඉතින් විවහාරය කරන්න නම් සංඝයා ඉදිරියේ විනිශ්චය ආදී කරන්න ඉතින් අනිත් පිටක දෙකක් දැනගන්න ඕනි කියලා කිය. ඒකයි ඔය මේ ඔය අපටත් ඒ කාලේ චෝදනාවක් තිබ්බ මහන්සියලා විනය විතරනේ ඉගෙන ගන්නේ අභිධර්මයෙන් ඉගෙන ගන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඔය කෙටියෙන් හරි ටිකක් අභිධර්මයට ශක් කළේ. ඒකට අර දල වශයෙන් හරි අවබෝධයක් තියෙනවනේ ඒ ගැන. නැත්තම් දෘෂ්ටිකාරයෝ කියලා නේද? ධම්මානුලෝමං නජානාති ඉති සුත්තාන්තිකේ චත්තාරෝ මහාපදේශේ නජානාති සූත්‍රාන්තික මහාපදේශයකුත් තියෙනවනේ මොකක්ද ඒ? හරි ඒකත් එක කියනවනේ. ඔව් ඒකේ අර්ථය හොයලා බලන්න බැස්සම කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා කියන එකේ අර්ථය මොකද්ද කියලා ඔබ හන්සලා හොයලා බලන්න. දැන් තාම අපි බුදුරජාණන් වහන්සේ කියන දේ ගැනත් හොයනවා නම් ඉතරනේ නැහැ. ඔය කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහිල්ලා නැති කෙනා තමයි ඒක හොයන්නේ. ආ ඒකේ හොයන්න දෙයක් නැහැ. ඉතින් අපි තිසරණ හරියට සරණ ගියා. කොහමරි පටල ගන්න නැතුව අර්ථ ගන්න. ඔය කාලාම සූත්‍රයේ අර්ථ බලන්නකෝ. කාලාම සූත්‍රයේ කියනවනේ මං කිව්ව පිළිගන්න එපා කියලා කියනහට සමහර නේද? ඒකත් අර්ථ හොයලා බලන්න. ඊට පස්සේ විනයන ලෝමං කෙනෙක් ඊට පස්සේ කියනවා චත්තාරෝ මහාපදේශේ නජානාති උබතෝ විභංගා පනේත්ත අසංගයිතං තස්මයන් කුරුන්දියම් මුත්තං විනයන්ති සකල විනේ පිට ගන්න ජානාති තන්න ගහේතබ්බ. ඒ කියන්නේ ඉතින් කුරුන්දිය එතන විනයන් කියලා සකල විනේ පිටකය කියලාත් කියලා තියෙනවා. එතනින්දුත් එහෙම කිව්වත් ඉතින් ඔක්කොම ඇතුළත් වෙනවා. නමුත් ඉතින් අර පද වශයෙන් හරියටම බෙදා ගන්නකොට අර උඩ ක්‍රමයට මහාට කතා මතෙම ගන්නවා. පැහැදිලිනේ? දැන් කුරුන්දි මතේ පිළිගත්තත් මොකද වෙන්නේ කියන්නකො? කුරුන්දි මතේ කෙනෙක් පිළි අරන් ඒකට අනුව වැඩ කරොත් ඒත් මොකද වෙන්නේ? මුළු විනය පිටකයම දැනගන්න ඕනේ. මහාට කතාවේ කිව්වේ ඒ මතේ පිළිගත්තත් විනය පිටකයම දැනගන්න ඕනේ. කොහෙන්වත් අතෑන්න නැහැ. තේරුණානේ? අර වචනේ අර්ථ විග්‍රහය විතරයි වෙනසක් වෙලා තියෙන්නේ. පැහැදිලිද? අඩු වැඩියක් විනිශ්චය නැහැ. ආන්නේ උපදෝ විභංගේ නොකිය කෙලින්ම කුරුන්දිය ගත්තා සුළු සම්පූර්ණ විනය පිටකය. ඒකයි. ඔව්. ඉතින් මොකවත් ඔය වගේ එකක් දන්නේ නැතුනවා මේ ඒක තමයි ඉතින් එක එක මත කියලා තියෙන අට කතාවේ නේද? ඒ වගේ තමයි. බුද්ධ ගෝසාන්ති මහාටුවාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඔය කීකී කියා වජිර බුද්ධි මට එක තැනක හමු වුණා. ඒ සමහරව මහාටුවාවේ ප්‍රතික්ෂේප කරපු මත ඒ කාලේම. ඒක ආයි බුද්ධ ගෝසාන්ති කියනවා. ඒක කියේ බැලු බැලමට අපිට පේන්නේ මහාටුවාවම ප්‍රතික්ෂේප කරා කියලා. එහෙම නෙවෙයි. සමහරක් විට මහාටුවාවේම පටික්කිත්තං හරි මොනවා හරි ලියවිලා තිබිලා තියෙනවා. ඒක ඔක්කොම බුද්ධ ගෝසාන්ති මේකේ කී කියන්න බෑනේ සමන්තපාසාදිකාවේ. පැහැදිලිද? එහෙම විග්‍රහයක් නේ. දැන් අටුවා ගැන මේවා කරන එකක් නෙවෙයිනේ. සමන්තපාසාදිකාවේ මූලික අරමුණ කිව්වනේ මේක සංක්ෂේප කරනවානේ ප්‍රතිඥා ටිකක් දීලානේ කරේ. ඉතින් ඒ නිසා ඒක ඒ ආචාර්යන් වහන්සේලා මේ කාලේ සමහරකිට ප්‍රතික්ෂිප්ත වෙච්ච මතයක් වෙන්න පුළුවන්. අනේ මහාටුවා මත මට මතේ පහක්වත් නැහැ ප්‍රතික්ෂේප වෙච්ච. දෙක තුනක් වගේ තමයි ප්‍රතික්ෂේප වුනේ. ඊට පස්සේ නච පුබ්බාපර කුසලෝ හෝතිති පුරේ කතායච පච්චා කතායච අකුසලෝ හෝති. මුලින් කීප වේවත් පසුව කීප වේවත් පිළිබඳව දක්ෂ නැහැ, අදක්ෂයි. සේසං සබ්බත්ත උත්තපටිපක්ක වශයෙන් ඤෙය්‍යත්තා පුබ්බේ ප්‍රකාශිතත්තාච උත්තානං ඒව ඉති. පැහැදිලි නේ? ඤෙය්‍යත්තා කියලා කියන්නේ මොකද්ද චූලාභයස්ම? ඈ ඤෙය්‍යත්තා ඔව් කලින් දැනගත් දෙවි. ඥා ධාතු වෙන්නේ. මේ තියෙන සුත්තන්තිකේ චත්තාරෝ මහාපදේශේති බුද්ධාපදේශ සංඝාපදේශ සම්බහුලත් තේරාපදේශ ඒකත් තේර ප්‍රදේශ වශයෙන් චත්තාරෝ මහාපදේශේ එවික තමයි සූත්‍රාන්තික මහාපදේශ. පාචිත්ති යෝජනාවේ තියෙන වෙනස් වෙනස් හරිනේ. ඊළඟට අනිශ්චිත වර්ගයේ අනිශ්චිත වර්ග දිට්ඨාවි කම්ම වර්ග කියලා පෙළේ තියෙන්නේ නේද? ඈ නෑ මේකේ මේ අනිශ්චිත වර්ග නප්පටි පස්සම්බන වර්ග වෝහාර වර්ග වන්නනා නිට්ටිත හරිනේ. පෙළේතර වෝහාර වර්ගය දක්වා ඉවරයි ඈ. දැන් ආයි දිට්ඨාවි කම්ම වර්ගය. කතිනිකෝ බන්තේ අදම්මිකා දිට්ඨාවි කම්මාති. අධාර්මික වූ දිට්ඨාවී කම්ම. මෙතන දිට්ඨාවී කම්ම කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් ආපත්‍ති දේශනා සංඛ්‍යාත විනී කර්මයට දිට්ඨාවී කම්මයි කියලා කියන්නේ. කට කතාවේ කියනවා. එතකොට මේ ආපත්‍ති දෙසීම කොහොමද අනාපත්‍යා දිට්ඨින් ආවිකරෝති. අනාපත්‍ය ඇවත කියලා කියනවා. අදේශනාගාමිනිය ආපත්‍ය දිට්ඨින් ආවිකරෝති. ඒ කියන්නේ නොදෙසිය යුතු ආපත්‍ති දෙසනවා. දිට්ඨින් ආවිකරෝති කියලා කියන්නේ මෙතන ඇවත් දෙසනවා කියන එකනේ. ඊට පස්සේ කියන්නේ දේශනාගාමිනිය ආපත්‍ය දිට්ඨින් නැහැ. සමා වෙන්න දේසිතාය ආපත්‍ය දිට්ඨින් ආවිකරෝති. චතුයි පංචේ දිට්ඨින් ආවිකරෝති. මනෝමානසේන දිට්ඨින් ආවිකරෝති. ඉමේ කෝපාලි පංච අදම්මික දිට්ඨාවිකම්. ඉතින් දැන් මේ පෙළමං අර්ථ කියන්න නම් අට කතාව කියන්නම වෙනවා. ඒ නිසා අටුවාවට එන්න. දිට්ඨාවී කම්ම වග්ගේ දිට්ඨාවී කම් දිට්ඨාවී කම්මාති දිට්ඨීනං ආවිකම්මාති. ඒ කියන්නේ දිට්ඨිය හෙලිකිරීම. ලද්දි ප්‍රකාශනානං ආපත්‍ති දේශනා සංකාතාන ලබ්ධිය ප්‍රකාශ කරන්නා වූ ආපත්‍ති දේශනා සංඛ්‍යාත වූ විනය කම්මාණං ඒතං අධිවචන විනය කර්මයට තමයි මෙතන දිට්ඨාවී කම්මං කියලා කියුවේ. අර අතන කලිනුත් මතකද ඔබ වහන්සේලාට අර මහ විශාල සාසන මේ පග්‍රහණයක් වෙනවා නම් සාසනයට උදව්වක් වෙන තැන්වලදී අලජ්ජී වුණත් යම් තැනකදී සම්භෝගය කරන්න වෙනවා නම් දිට්ඨාවී කම්මේ ප්‍රකාශ කරලා ඒතනෙදී ඡන්දේ දෙන්න කිව්වනේ විනය කර්මයේ කෝපි කරන්න එපා කියලා කිව්වනේ. ඒ අර්ථෙනුත් එතන දිට්ඨාවී කම්මේ කියලා කිව්වනේ. මෙතන කෙලින්ම කියන්නේ මේ ආපත්‍ති දේශනාව පිළිබඳව මේ කියන්නේ. එතන එතකොට කියනවා අනාපත්‍යා දිට්ඨින් ආවිකරෝති. අනාපත්‍යෙන් ඒව ආපත්‍තිති දේසේතිති අත්තු. අනාපත්‍ය මොකද කරන්නේ? ආපත්‍ය කියලා දේශනා කරනවා. ඒක ඇවිල්ලා හරි ක්‍රමයක්ද වැරදි ක්‍රමයක්ද? අදම්මිකා දිට්ඨාවී කම්ම. මේක ඇවිල්ලා මොකක්ද? වැරදි ක්‍රමයක්. අධාර්මිකයි. අදේශනා ගාමිනියාති ගරුකාපත්‍ය දිට්ඨින් ආවිකරෝති. ගරුවැවත් මොකද කරන්නේ? දේශනවා. සංගාදි සේසංච පරාජිකංච දේසේතිති අත්තු. ඒකෙන් කෙලින්ම අධාර්මිකයි. අද කාලේ සමහරුන්ට මේ බොහොම පහසුවෙන් ඉතින් අර ගරු ඇවැත් එහෙම වෙලා පස්සේ පිළියම් කරගන්නම් කියලා, يعني පිළියම් කරගන්න අවස්ථාවක් හොඳට තියෙනවා. මේ ඒවා සංගමද ඉදිරිපත් කරන්නෙත් නැතු ඉතින් භාවනාවෙන් හොඳට කරන්න පුළුවන් කියලා ඉතින් කියනවා. මම දන්නේ නැහැ එහෙම ඉතින් පුළුවන්ද කියලා. මොකද දුකුලාවත් විපලිසර කරනවා නම් ඒ නිසා ඉතින් දේශනාගාමිනී ආපත්‍ති නම් අර හිත ගිනි ගත්තා වගේ ඒ වයින් පිරිසිදු වෙන්න එපා. ඇවැත් දෙසුව පලියට බෑ. ඒ තාම එයා ඇවැත් දෙසුවත් මොකක්ද ඒකට කියන්නේ? උට්ටා උට්ටිතයි කියලා කියන්න බෑ. මේ කියන්නේ නැගී හිටපු කෙනෙක් කියලා කියවෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම විනය කර්ම ටික සම්පූර්ණ කෙරෙන්න ඕනේ. අබ්බහණයෙන් තමයි මේක නවතින්නේ. පැහැදිලිනේ? ඒක පරිවාර පාලියත් අර කලිනුත් විස්තර කරා. ඒ නිසා ඉතින් මේ දැන් එහෙම පුළුවන් නම් ඇත්තටම ආශිතුම් බොහොම හොඳයි ඉතින්. දැන් අපි සිල් රකින්නේ ඇයියේ? සමාධිය උපදවාගෙන විදර්ශනාදී වඩන්නනේ නේ. දැන් ඉතින් මේක එහෙමයි කියලා මේ මොකද්ද අබ්බහන මානත් ආදී කරගන්න නැතුව ඉතින් අශ්‍ර සමාපatti ලාභීව එහෙම ඉන්න පුළුවන් කියලා කියන්නේ ඉතින් බොහොම හොඳයි ඉතින්. ඒ නිසා ඉතින් ඒතෙන් පටල ගන්න නැතුව වැඩ කරගන්න ඕනේ. අනික තමන් එහෙම ඉන්නවා නම් ඕන එකක් වැඩේ. දැන් අර ලජ්ජී භික්ෂුන්ටත් ඕක ඊට පස්සේ ලිහිලක් වෙනවනේ. උන්වහන්සේලාත් එහෙම ඉන්නවා නම් ඉතින් අපිත් භාවනා කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. අනිවාර්යයෙන්ම එවත් වැඩිපුර වෙනවා නම් භාවනා වැඩිපුර කරන එක හොඳයි. ඒත් ඉතින් කෙලෙස් වැඩි නිසානේ භාවනාව අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ වැඩේකින් ඔය කර්ම මේවා කල් දාන්න හොඳ නැහැ. කර්ම ඒකෙන් හිතට ලිහිලා ඇවිල්ලා තව තව වැඩි වෙලා අන්තිමට ඊට පස්සේ අතේ කිච්ච මට්ටමට එනවා. අතේ කිච්ච වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ජීවිත කාලෙම හරි පිරිවෙස් මානක් පුරන්න පුළුවන්. නමුත් ඉතින් දැහැනේ කොච්චර පීඩාවද මනසට ඊට පස්සේ. පැවිද්දත් එපා වෙනවා ඊට පස්සේ. හරි හරි. අපිට කෝල් එකක් දෙනවා කියලා. හරිනේ. ඒ නිසා ඉතින් අර ඒ වගේ අදහස් තියෙනවා නම් ඒවා අපි નિවැරදි කරගන්න ඕනේ මේ ලජ්ජී පාර්ශවයේ පිහිටලා අපිට උනක් කවුරු හරි කිව්වොත් එහෙම එහෙම දේවල් ඉතින් මේ අනිත් පැත්තට කියන්නේ ඉතින් ඕක අනිවාර්යෙන් මේ මේවා කරගෙන ඉන්න එපා මේ පිරිසිදු කරගන්න කියලා. ඔය මහ මෙුණාවේ ආශිතුන් වහන්සේ මම දැක්කා මේ හරිම ඉතාම විනය කර්ම කරන ආශිතුන්. ඉතාම කරන. ඒක ආය බොහොම ඉක්මනින් කරන. වැඩේ අපි අර උනාට වැඩිය හදිස්සි වෙලක් කරන්න ගියොත් සමාජෙට වරදින්න ඉඩ වැඩි. නමුත් ඒ ලැජ්ජී භාවයේ පිහිටන්න උන්වහන්සේලා ලොකු උත්සාහයක් දරනවා ඒක. හංගගෙන ඉන්න එහෙම නැහැ. ඒක අනිවාර්යෙන් සංගමෙද පාපෝච්චාරණය කරලා ඒක දැන් කොහොමද දන්නේ? ඔය දැන් අවුරුදු කීපයකට කලින් මේ කාශ්‍යප කෙනෙක් ඔයක විස්තරي කිව්වේ. මේ ඒක උන්වහන්සේලා අනිවාර්යෙන්ම මේ විනය කර්මය ඉක්මනින් කරවලා ඒකේ පිරිසිදු භාවය පිහිටවනවා. ඒ නිසා මේ ඒවයිතින් පුරුදු වෙන්න ඕන. දැන් උදයි සවන්නාංශ උනාක් පේනව නේද? උදයි සවන්නාංශට අලජ්ජී කියන්න බෑ ඇත්තට. සමාගෙට දැන දැන සිල්පද කැඩුවා නම් අලජ්ජී වෙන්න පුළුවන්. නමුත් අර අර මේ හංගගෙන ඉන්න තරම් නේද ආපත්‍යින් පරිගූහති කියන අලජ්ජී ලක්ෂණේ උන්නාංශකේ නැහැ. උන්නාංශිතින් පුරනවා කරන්නේ ඔක්කොම පුරනවා. ඒකයි ඉතින් මේ නිසා ඉතින් අර සංඝ සමාජයේට මේ වැරදි අදහස් යන්න හොඳ නැහැ. ඒවා දැන් ඒ අය කොහොම හරි පැවිද්ද ගැට ගහගෙන ඉඳි. නමුත් දැන් හිත ටිකක් දුර්වල කෙනෙක් ওই වගේ දේවල් කරන්න ගිහිල්ලා බලන්නකො ඊට පස්සේ ඇවැත් දහස් ගණන් වෙලා ගණන් කරන්න මතකත් නැහැ. ඊට පස්සේ වෙච්ච සිද්ධි මතකත් නැහැ. එහෙමයි ඊට පස්සේ ආය පිරිවෙස්මානක් පුරණ අතරේ මූලාය පටිකස්සන අරහ වෙනවා. දැන් අපිට පුදුමයි මේ මූලාය පටිකස්සන අරහ වෙන්නේ කොහොමද කියලා. ඇයි දැන් දෙයියනේ මේ වතක් පුර පුර ඉඳිද්දි ආය කොහොමද ආපත්‍ති කරගන්නවා කියන එක හිතන්න මට නම් හිතන්න අමාරුයි එහෙම. කියන්නේ දැන් ඒකටම දඬුවම විඳින තැනනේ. එතකොටත් ආය ඇවැත් එනවා කියන්නේ බලන්න හිත කොච්චර එතකොට රාගයට හෝ යට වෙලාද කියලානේ. ඉතින් එහෙවු හිත් තියෙන අපේ අතරේ ওই වගේ එකක් කියපුවාම නෑ ආශිතුන් භාවනා කරගන්නත් පුළුවන් භාවනා කරගන්න මේවා පස්සේ කරගත්ත හැකි හරි කියලා කිව්වහම බලන්නකෝ. ඉතින් ඇවැත් කරනවා භාවනා කරනවා. හොඳයි ඉතින්. එහෙම පුළුවන් නම් ඒ නිසා ඉතින් මේ අර එකයි සාසන ක්‍රමයේ හරියට පස්සේ ඒ අයටම ඊට පස්සෙ ඉතින් අනිත් පැත්තට එනවා ඌවා. ලේසි නැහැ ධර්ම විනය හරියට දන්නේ නැතුව ධර්ම විනය වැරදි විදිහට විග්‍රහ කරන්න ගියපුවාම ඒවයි සමහර ඉතින් ප්‍රතිඵල පේනවා. දැන් අපිට ඉතින් ඒක විපාක කොහොමද කියන එක කෝ දන්නේ නැත්නම් හෝ Taman ඒ පිළිබඳව නිහඬව ඉන්න එක වෙනම කතාවක්. මොකද ලොකු දෙයක් කැපකිරීමක් අතහැරීමක් කරලා ආපු සංඝ පිරිසනේ ඉන්නේනේ. ඉතින් ඒ අයට අපි වැරදි අදහස් දුන්නාම ලේසි නැහැ ඉතින් ඒක බරපතල පැත්ත. හරි. ඊට පස්සේ ඊළඟට කියනවා මොකක්ද තවත් අධාර්මික වූ දිට්ඨාවි කම්මයක් කොහොමද මේක අපි ඉවර කරාද සම්පූර්ණ කොටස? මනෝමානසං ඒ ටික කිව්වේ නැහැනේ. ඔව්. අතන කියනවා දැන් මේ දේසිතා යාති ලෞකාපත්‍යාපි දේසිතායි දිට්ඨින් ආවිකරෝති. දේසිතම් පුන දේසේ තීති අත්තෝ. දේශනා කරපු කાય මොකද කරන්නේ? ආයෙත් දේශනා. පැහැදිලිද? එහෙම ඉතින් අවශ්‍ය නැහැ. ඒක අධාර්මික දෙයක් ඉතින්. දේශනා කළා නම් දේශනා කළා ඉතින්. ඊට පස්සේ චතුහි පංචහි දිට්ඨි කියලා කියනවනේ. ඒ කියන්නේ යතා චතුහි පංචහි දිට්ඨින් ආවිකතා හොති ඒවං ආවිකරෝති. චත්තාරෝ පංච ජනා ඒකතෝ ආපත්තින් දේසෙන් තීති අත්තු. හතර පස් දෙනෙක් එකට එකතු වෙලා ඇවැත් දෙසනවා. එහෙම කරන්න බෑ කියලා කියන. මේකෙදි ඉතින් කියනවා මේ විමති නෝදිනී ආචාර්යයන් වහන්සේ මේක හොඳට පැහැදිලි කරනවා. මේ කාරණේ මොකක්ද කියලා. ඒක ඕනනම් සටහනක් දාලා තියාගන්න. යතහා චතුහි පංචෛ දිට්ඨින් ආවිකතා හෝති ඉති. යතා ආවිකතේ චතුහි පංචෛ ඒකී භූතේහි. හතර පස් දෙනෙක් මොකද කරන්නේ? එකට එකතු වෙනවා. හරිද? එකට එකතු වෙලා ඒකස්ස පුද්ගලස්ස සංතිකේ ආපත්‍ති දේසිතා නාම හොති. අන්න ඒ ඒකතාව තමයි අපිට ඔතන පැහැදිලි කරගන්න ඕනේ. මේ මොකද්ද කියන්නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි එක්කෙනෙක් ගිහිල්ලා තව එක්කෙනෙක් ළඟනේ ඇවැද්ද දෙසන්නේ. ඕනනම් අපි එක්කෙනෙක් වෙලා සංඝයාට ඇවැද්ද දෙසන්නත් පුළුවන්. අපි එක්කෙනෙක් වෙලා ඕනනම් දෙතුන් දෙනෙකුට ඇවැද්ද දෙසන්නත් පුළුවන්. ඥාත්‍යය තියලා, ඝන ඥාත්‍යය තියලා. පැහැදිලිද? මේකේ කරන්නේ මොකද? හතර පහ දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක්ට ගිහිල්ලා ආපත්‍ති දේශනා කරනවා. ඒවන් දේසේ තීති අත්තු. ඒවන් දේසෙන් තෝච අත්තනා සද්දින් තයෝවා චත්තාරෝවා බික්කු ගහිත්වා ඒකස සන්තිකේ දේසේති. තමන් එක්ක තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් හෝ අරන් ගිහිල්ලා දෙතනවා. ඒවන් දේසේතුම් නවට්ටති. මෙහෙම දෙසන්න බෑ. දේසිතාච ආපත්‍ති න උට්ටාති. දෙසුවත් දෙසෙන්නේ නෑ කියලා කියන්නේ. දේශනා පච්චය දුක්ඛටංච හෝති. දෙසන නිසා මොකද වෙන්නේ? දුකලාවකුත් වෙනවා. දින්නම් තින්නම් පන ඒකතෝ දේසේතුම් වට්ටති. දෙතුන් දෙනෙක් එකතු වෙලා එක්කෙනෙකුටනේ එකට දෙසන්න පුළුවන් කියලා කියනවා. සුදු පුළුවන් කියලා පේන්නේ මේක තමයි මම කියන්නේ. අර හතර දෙනෙක් නම් ගන්න එපා කියලා කියන්නේ. මේක කියන්නේ එක අන්තිම පරිච්ඡේද දසනං තතෝ අතිරේකීපේ ඒකතෝ දේසේතුන් නවට්ටති. ඊට වඩා නම් එකට දෙසන්න එපා කියලා කියන්නේ දේසිතා චාපත්‍යන උට්ටාති දේශනාපච්චය දුක්කටං චතුයි පංචේති අන්තිම පරිච්ඡේදස දස්සිතත්තා. අන්තිම පරිච්ඡේදය කියලා කියන්නේ ඇවැත් වෙන්න තියෙන අන්තිම පරිච්ඡේදය. තේරුණාද? දෙසන්න පුළුවන් අන්තිම පරිච්ඡේදය නෙවෙයි. දෙසන්න පුළුවන් අන්තිම පරිච්ඡේදය කියලා තුනයි. ඒකයි කියන්නේ විහිති පන ඒකතෝ දේසේතුම් වට්ටතිති දට්ටබ්බා. කරනවා කියන එක තමයි තියෙන්නේ. පුළුවන් වගේ පේන සංස. ඈ? මොකද දැස් කරනනේ? ආ ඒක තමයි. වැඩේ දැන් එක්කෙනෙක් දේශනකොට හතර දෙනෙක් එතන අත්පසෙන් හිටියොත් පොඩි ප්‍රශ්නයක් එනවා. තේරුණාද? දැන් එක්කෙනෙක් ආපස්සේ දෙසද්දී ළඟ තව හතර දෙනෙක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය අපි නම් එහෙම කරන්නේ නැහැ. හේතුව සංඝයා වෙනවනේ. ඒතර සංඝයාට නම් ඥාති තියලා දෙසඬ වෙනවා. ඒ නිසා අපි එකයි අර පැත්තකට යන්නේ. තේරුණා? පැත්තකට අයින් වෙලා දෙසන්නේ එකයි. හතර දෙනෙක් එකට ඉන්න තැනක දෙසන්නේ නැහැ. එක්කෙනෙක් මම මේ කියන්නේ. දැන් මේ කියන්නේ තුන් දෙනෙක් විතර ගිහිල්ලා එක්කෙනෙක්ට දෙසන්නේ. එක්කෙනෙක්ට හතර එක්කෙනෙක් ගිහිල්ලා හතර පහ දෙනෙක්ට දෙසඬ ගියොත් නම් සංඝයා වෙන හින්දා අර සංඝ මේ සංඝයාට දේශනා කරන විදිහට තමයි ඥාතිය තියලා දේශන. ඒකේ වැඩි ආපති දේශනෙකේ සංඝ ඝන පුද්ගල විදිහට තමයි කියන්නේ. දැන් අපේ පුරුදු නෑනේ ඒක සංඝයාට අපි ඇවැද්ද දෙසන්නේ නෑනේ. නමුත් එහෙම දේශනව නම් ඇත්ත කතාව සංවරභාවයේ තවත් පිළිදෙනවා ඉතින්. මොකද පිරිසකටමනේ අපේ වරද අපි නේද අර සුචන්න මතිවස්සති විවටන්නාති වස්සතිනේ. ඊළඟට කියන මනෝමානසේනාති මනසංකාතේන මානසේන දිට්ඨින් ආවිකරවති. මන සංඛ්‍යාත වූ මනසින් දිට්ඨිය ආවිකරණය කරනවා. වචී බේදං අකත්තා චිත්තේනේව ආපත්තින් දේසේතිති අත්තු. හිතෙන් ඇවැත් දෙසනවා. එහෙම දෙසන්න බෑ. ඒක දි වාක් ප්‍රයෝගික කරන්න ඕන. සමහර විට දැන් ඉරිදීම් වගේ නන්නේ. ඔව්. වචනෙන් කියන්නේ නැතුව ඉරිදි බලයෙන් දන්නනවා අනිත් භික්ෂුවට මට ඇවතක් තියෙන ඇවත් දෙසනවා කියලා වගේ නේ. මනසින් කරන්නේ ඈ. ඔව්. මේක නම් කෙලින්ම මේ වාක් ප්‍රයෝගයෙන් කරන්න කියලා කියනවා. එයා නම් ලියලා පෙන්වත් ගන්නස් අර පිරිසිදු වීමක් වෙන්න පුළුවන් ආවිකරණය නිසා. මෙතන මනස ගැනම තමයි විශේෂයෙන් කියන්නේ. මනසින් දෙසෙන්නේ නැහැ කියලා. කාය ප්‍රයෝගයෙන් උනා. කාය ద్వාරයෙන් පුළුවන්. මනසින් තමයි එපා කියලා කියන්නේ. කාය විඥාත්තියක් කරොත් නම් ඉතින් ආපත්‍ය නැගී නොහිටිනවා කියලා කියන්න අමාරුයි ඉතින්. මොකද හෙලිකිරීමක් කරනවනේ. ඒක ඉතින් ගොළු ඔයක තමයි. ඒක දැන් ගොළු වුණොත් බලමු අපි ඒ වෙලාවේ නේ. ඒක ඉතින් අඳුම ගන්න එයා එහෙමනේ පෙන්වන්න දෙන වෙන ක්‍රමයක් නැහැ නේ. ඉතින් ඒ නිසා එයාගේ චිත්ත පාරිශුද්ධිය ලියලා හරි කියන්නේ. පුළුවන් පුළුවන් එහෙමත් පුළුවන්. පුළුවන්. මේක ඇත්තටම චිත්ත පාරිශුද්ධියනේ මේකේ ප්‍රධාන කතාව. චිත්ත පාරිශුද්ධිය කියලා ඉතින් හිතින් දෙකලක් දැ. ඒකයි ඉතින් ඒකේ එලිකිරීමේ ක්‍රමයක් තියෙනවා ඒතයි නේද හිතේ තියෙන දේ. ඒක ඉතින් කාය හෝ වචී ద్వාරයෙන් තමයි ඒක එළියට එන්නේ. ඔව් එහෙම අර අර බට ගහලා හරි මොනවා හරි කරලා තිබ්බොත් නේද ඒ වෙලාවට ඉතින් වැරද්දෙසනවා කියලා හරි ආපත්‍ය කියවන හරි ඉතින් හරි එකයි ඉතින් ගොඩු නොවෙන්ද එහෙම නොවෙන්ද ඉතින් වැඩ කරගන්න ඕනේ නේ. ආපත්‍ය පුළුවන් තරම් නොකර හිටපුවාම හරි නේ. දෙසන්න දෙයක් නැහැ. දෙසන දෙසන. ඒ කියන්නේ පටිච්චන් එහෙම වෙන්නේ නැහැ. පස්සේ දෙසනවා මුලින් වචනේ මතක් කරනවා. අශතුම් මෙහෙම ආපත්‍ය තියෙනවා මම දෙසා ගන්නම් කියලා කිව්වත් පටිච්චන්නාදී වෙන්නේ නැහැ. ඔව් එතකොට තමයි ඉතින් ඒක සුදේසිතාව වෙන්නේ. අරක පටිච්චන්න භාවයට ප්‍රශ්නයක් වෙන්නේ අර විදිහට හරි ආවිකරණයක් කළාම. ඔව් පස්සේ දෙසන්නම් හරි කියපු නිසා පස්සේ දෙසන්න ඕනේ ගිහිල්ලා ඉතින්. ඒක තමයි ක්‍රමේ සාර්ථකයි. නැත්නම් ඒ ඇලක් දෙසන එකක් නේද? ඊට පස්සේ ඉතින් ක්‍රමයට යනවනේ. මොකද ඊට පස්සේ ආයෙත් මාර කියනවනේ පරිවාරය කිව්වනේ මේ ආයතයේ සංවරය නොපිහිටන අදහසින් දෙසුවක් දෙසෙන්නේ නැහැ කියලා. එතකොට අපිට දැන් ඒව ඔක්කොම නිෂ්ඨාපණයට යන්න අර වැද්දසීමේ ක්‍රමය අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට මේක පැහැදිලි වෙන්නේ. ආයතින් බන්තේ සංවරය යాత කියලා අහනවනේ. එතන අපි ප්‍රතිඥාව දෙනවනේ ඕවා ආය කරන්නේ නැහැ කියලා. කරන අදහස තියාගෙන දෙසන්න එපා කිව්වනේ. දෙසෙන්නේ නැහැ කිව්ව. සංවර වෙන අදහස තියෙන්න ඕනේ. ඊළඟට පෙළායි කියන්න ඕන. තවත් කියනවා අධාර්මික දිට්ඨාවී කම් මොනවද? නානා සීමාය පිටස්ස සන්තිකේ දිට්ඨින් නානා සංවාසකස්ස සන්තිකේ දිට්ඨින් ආවිකරෝති. නානා සීමාය පිටස්ස සන්තිකේ දිට්ඨින් ආවිකරෝති. අපකතත්ස්ස සන්තිකේ දිට්ඨින් ආවිකරෝති. චතුරි පංචේ දිට්ඨින් ආවිකරෝති මනෝමානසේන දිට්ඨින් ආවිකරෝති. ඊට පස්සේ ඕකෙම අනිත් පැත්ත කරොත් ඒක ධම්මික දිට්ඨාවී කම්මයක්. බලමු මොකක්ද මේ කියන්නේ කියලා. එදන කියනවා නානා සංවාසකස්සාති ලද්දිනානා සංවාසකස්සවා කම්මනානා සංවාසකස්සවා සන්තිකේ දිට්ඨින් ආවිකරෝති. ආපත්‍යින් දේසේති ඉතිත්තු. ඒ අයත් එක්ක නානා සංවාසක කියන්නේ දැන් අවැද්ද සන්න උපෝසත කරන්න ඒවා බෑනේ. ත්‍රියත් එක්ක අපි මේ ආපත්‍ය දෙසීමාදී කරනවා නම් ඒක අධාර්මික දෙට්ටාවී කම්මයක්. පැහැදිලිනේ මෙතන කෙලින්ම කියන්නේ මේ උක්ෂේපණේ කර්ම ආදී කරපු අය නැත්නම් කම්ම නෑ එහෙම වෙන්නේ නෑ. ලද්දි කියලා කියන්නේ උක්ෂේපණේ කර්මය කරලා ඒ අයට අනුගත වෙන පිරිස. ඊට පස්සේ කියනවා නානා සංවාසකස්සත් කස්සාති ලද්දි නානා සංවාසක කෝ කම්ම නානා සංවාස ඒක කියනවා. නානා සීමා යාති සමාන සංවාසකස්සාපි නානා සීමාය තිතස්ස සන්තිකේ ආවිකර. දැන් උක්ෂේපණී කර්මාදී කරලා නැහැ සමාන සංවාසකයි. හැබැයි මොකද කරන්නේ? සීමා දෙකක ඉඳගෙන ආපත්‍ය දෙසනවා. මාලක සීමායෙහි තිතේන. සීමාන්තරිකාය තිතස්ස සීමාන්තරිකායව තිතේන. අවිප්පවාස සීමාය තිතස්ස අපි ආපත්‍යින් දේසේතුම් නවට්ටති. තේරෙනවනේ කතාව? මාලක සීමායෙහි තිතේන. කියන අපි හිතමු බද්ධ සීමාව කියලා. එක්කෙනෙක් ඉන්නවා බද්ධ සීමාවේ, අනිත් එක්කෙනා මොකද කරන්නේ? සීමාන්තරිකය. මොකද්ද අරියලාසන්නාගේ සීමාන්තරිකයක් කියන්නේ? ඥානෝපමයිස්ම ඔව් සීමාන්තරිකයක් සුමන සාරාංශද? සීමා උපචාරේ ඔව් ආයිසුද උපචාරයම කියන්න බෑ. දැන් සීමාව තියෙනවනේ, සීමාව කියලා කියන්නේ හරියටම සීමාව පිරිසිඳින ගල. පැහැදිලිද? ඒකයි ඊට පස්සේ උපචාර ගලක් තියෙනවනේ. ඒ උපචාර ගලක් තියන්නේ ඇයි? ඇයියෝ එහා පැත්තේ උපචාර ගලක් තියන්නේ? ඈ? ඔව්. කවුද හිතේ උපවාස ගන්න ගැරෙන බය? හරි චිත්තස්. ග්‍රාම සීමාව සීමාන්තරිකයක් තියන්නේ ඒකද ප්‍රධාන හේතුව? ඇයි සීමාන්තරිකයක් තියන්න ප්‍රධාන හේතුව මොකක්ද? දෙකක් සම්බන්ධ. ඉතින් ඒකටනේ අපි මේ සීමා සමෝහණය කරන්නේ. ආයයි ආයි ගලක් තියන්නේ මොකද? ඒ මොකටද? එහෙම තිබ්බයි කියලා ඉතින් බද්ද කලින් බද්ද සීමා අයින් වෙලා නැත්තම් එහෙම තිබ්බයි කියලා සංකරණ වෙයි තියන්නේ. අනාගත බද්ද සීමාව බඳින අයට අය ඉඩ තියන්නේ නැසුනා. පැහැදිලිද? එන මොකටද? එතකොට ඇත්තරම දැන් ওই උපචාර ගල අල්ලලා ඒ අය බද්ධ සීමාවක් බැඳ කියන්නකෝ යාළගේ සීමා ගල විදිහට. ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද අපේ සීමාව අජ්ජත්තරණේ වෙලා නෑනේ. කො සම්බින්දනේ හෝ අජ්ජත්තරණේ වළක්ව ගන්න. පස්සේ බඳින සීමාව. අනාගතයේ සීමාවක් කවුරුරි බැඳොත් ඒකටයි ওই උපචාර ඉඩ තියෙන්නේ. ඒක තමයි අටකතාවේ කියව ප්‍රධාන කාරණේ. ඔව්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔව් අපේ සීමා ගල යට වුණොත් තමයි ප්‍රශ්නේ. ආන්න හරි. බද්ධ සීමා දෙකක් අතර තියෙන ඉඩ තමයි ඇත්තගතාව ඔය සීමාන්තරිකය කියන්නේ. සීමාන්තරිකන් තපෙත්වා කියලා නේ කිව්වේ. ඒතකොට මේ සීමාන්තරිකය තියන්නේ හේතුව අනාගතයේ යම් කෙනෙක් බද්ධ සීමාව බඳිනවා නම් ඒ අයට අර අනිත් දැන් යට කරගන්න නැතුව බැඳ ගන්න ඉඩක් තියන්නේ. පැහැදිලි නේ? ග්‍රාම සීමා ආදී ගයි ග්‍රාම සීමාවේ බද්ධ සීමාවේ සංකර කරන්නේ නැහැ ආශිතු. පැහැදිලිද? ඇත්ත කතාව අපි ග්‍රාම සීමාවේ ඉඳලා කෝට්ටක් ඇද්දා කියන්නකෝ මෙහෙට සංකර වෙන්නේ නැහැ. හේතුව හරියටම ඒ ග්‍රාම සීමාව නම් අපිට බයයිනේ ඒ ග්‍රාම සීමාවේ කලින් බද්ධ සීමාව තිබ්බොත් එහෙම. පැහැදිලිද? ඒ එහෙම තිබිලා සීමාන්තරිකයක් තිබ්බත් වැඩක් නැහැ. අර සංකර වෙනවා නම් ඉතින් කොහොමද සංකර වෙන්නේ? අන්න හරි. සීමාන්තරිකය කියන්නේ ග්‍රාම සීමාවට අයිති තැන. අනිවාර්යෙන්ම ওই ගල් දෙක අතර ඇත්තරම කෙනෙක් හිටියොත් දැන් ගල් දෙක අතර එක්කෙනෙක් ඉන්න අපි මෙහි විනය කර්ම කරනවා. කෝපය වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සීමා ගලවත් සීමාවට අයිති නැහැ. පැහැදිලිද? සීමා ගලෙන් මේ පැත්ත තමයි අනිවාර්යෙන්ම සීමාවට අයිති. ඔය සීමා ගලක් ගන්න පුළුවන්කෝ? තව සීමා වුණා ගන්න පුළුවන්. ඕන්න. සීමා ගලවත් ඇත්තටම සීමාවට අයිති නැහැ. ඒකේ අනිවාර්යෙන් මේ පෘෂ්ඨයේ ඉඳලා මේ පැත්තට තමයි අයිති. අපි අර උපචාරයකුත් තියලා සමෝහනණේ කරන්නේ අසුනංශ වඩාත් මේ පිරිසිදුකමට. මොකද එහේ හරි එතකොට බද්ධ සීමාවක් තිබ්බනම් ඕක සමෝහනණේ වෙනවනේ. ඔය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුරාණ බද්ධ සීමාව නැත්තම්. බෑනේ අසුතු සමෝහණේ වෙන්නේ කොතනින්ද කියන කියන්න බෑනේ. දැන් අපිට ස්ථිරවම සමෝහණේ උනා කියලා නිශ්චිත වෙන්නේ අපි කරන කොටස විතරනේ. එතනින් එහා අපි සංකර කරගන්න හොඳ නැහැ. ඔව් ඒකත් පිළිසිදුව තියාගත්තාම හරි. සංස කොතනද? ඔව් අත්පත තියෙන්න ඕනේ. සම්මුඛ විනී කර්මයක්නේ. අත්පත තියෙන්න ඕනේ. හරිනේ? ඒකයි කියන්නේ මාලක සීමාෙහි තිතේන සීමාන්තරිකාය තිතස්ස. දැන් බද්ධ සීමාවේ දැන් සීමා ගල තියෙනවා කියමුකෝ මෙහෙම. සීමා ගලෙන් මේ පැත්තේ ඉන්නව එක්කෙනෙක්. අර උපචාරය තියෙනනේ මැද. මේ සීමාන්තරිකේ ආන් ඒ සීමාන්තරිකේ ඉන්නව එක්කෙනෙක්. එතන එක්කෙනෙක් භජනය කරන්නේ මොන සීමාවද? මේ පැත්ත එක්කන ගලෙන් මෙහා පැත්තේ ඉන්න එක්කන බද්ධ සීමාව. සීමාන්තරිකේ ඉන්න කෙනා ග්‍රාම සීමාව. එතන දිසන්න බෑ. ඊට පස්සේ කියනවා මාලක සීමාය තිතේන සීමාන්තරිකාය තිතස් සීමාන්තරිකාය වා තිතේන. ඒ සීමාන්තරිකාය වා තිතේන. සීමාන්තරිකාවේ ඉන්නව විසින් අවිප්පවාස සීමාය තිතස්සාපි ආපත්තින් දේසේ තුන්න වට. සීමාන්තරිකාව ඉඳගෙන අවිප්පවාස කියන්නේ ආයි බද්ධ සීමාවන්නේ. එතන පාචිත් යෝජනං කියන්නේ කෙලිම මහ සීමාව කියලායි. ඒතර සීමාන්තරිකාවේ ඉඳලා මහ සීමාවෙ ඉන්න කෙනාටත් ආපත්ති දෙසන්න බැ. පැහැදිලි නේද? හරි. ඒක සැක නැති වෙන නිසා එක සීමාවට ගියාපහම හරි. හතර දිනක් නම් ඉතින් යන එක හොඳ නෑ. අත්පසට එන එක ඇවැද්දෙසද්දි අපි ඉතින් අර පැත්තකට යන එක හොඳයි. අපි ඉතින් සංඝයාට දෙසනවා කියන මේ අපේක්ෂාව නැති නිසා ඉතින් ලොකු ගැටලුවක් හිතන්න අමාරුයි. නමුත් අර සාමාන්‍යයෙන් අපි හතර දිනක් එකතු වෙච්ච තැනදී අපිත් විනී කර්මයකට ලෑස්තිලානේ මේ ඉන්නේ. ආපති දෙසන්නනේ. ඒ නිසා ඒ තැන් වලින් අපි ඇවැද්දෙසන තැන් වලට යන්න නැතුව ඉන්න එක හොඳයි. සහ අපිත් ඔය පොදුවේ දැන් දොරවල් ලයිනේ නේද? ඒ වගේ තැන් වල ආපති දෙසන එක සුසුමදි. ඒක අපි අර කලිනුත් මහවගපාලිදී කිව්වා. හරිනේ. ඊළඟට ආපහු තියෙනවා ආයත් අධාර්මික පටිග්‍රහණ. අපක තත්ත්ස් කියුවේ නැද්ද? ඔව්. අපක තත්ත්සාති උක්කිට ගස්වා යස්ස උපෝසත පවාරණා ටපිතා හොන්ති. තස්සවා සන්තිකේ දේසේ තීති අත්තු. පැහැදිලි නේද? උක්කිට ගසා උපෝසත පවාරණ තියලා තියෙනවා නම් යාල ළඟ අවද්දසන්න එපා කියලා. දිත්තා වීකම් වෙන කරන්න එපා කියලා කියුවේ. නාලං ඕකාස කම්මං කාතුන් කියන එකට අපි පෙළ කියමු. ඊළඟට පෙළ එනවා තවත් පටිග්ගහණය කරන්න එපා කියන. කායේන දීයමානං කායේන අපටිග්ගහිතං. කායේන දීයමානං කාය පටිබද්දේන අපටිග්ගහිතං. ඊට පස්සේ කාය පටිබද්දේන දීයමානං කායේන අපටිග්ගහිතං. කාය පටිබද්දේන දීයමානං කාය පටිබද්දේන අප්පටි ගහිතා. නිස්සග්ගේන දීයමානං කායේනවා කායපටිබද්දේන අප්පටි ගහිතං. ඉමේකෝ උපාලේ පංච අධම්මිකා පටිග්ගහ. පිළිගැනීම අධාර්මිකෝ පිළිගැනීම පහක්ලු. මේ කෙලිමිති ආහාර ආදී පිළිගන්නේ කොයි කියන්නේ? පැහැදිලිද? කයෙන් දෙනකොට කයෙන් පිළිගෙන නැත්තම්. තේරුණාද? එහෙමත් නැත්තම් කයෙන් දෙනු ලබන දේ කය පටිබද්දෙන් පිළිගෙන නැත්තම්. ආයි සුන්නස පොඩ්ඩක් බලන්න බුද්ධල සංසි කතා කරලා. අර සුන්නසට දෙන්න මේ ධම්මසුගතට දෙන්න පැෂක. ඔබ වහන්සේ බලන්නේ මේකෙන් ගන්න මම හිතන්නේ ඔය නාව ඉන්නේ එන්නද ඔබන් පානසලයි ගහන්න කොහෙද ඉන්නේ කියලා මං හැබැයි කිව්වා මැසිරිපුරට ආපහුම කෝල් එක දෙන්න කියලා හරි නේද මේක අමාරු කතාවක් නෙවෙයි ඊට පස්සේ ධාර්මික පිළිගැනීම් තියෙනවා එක්කෝ කයින් දෙන එක කයින් පිළිගැනෙන්න ඕනේ කයින් දෙන එක කාය ප්‍රතිබද්ධයකින් පිළිගැනෙන්න ඕනේ කාය ප්‍රතිබද්ධයකින් දෙන එක අඩුම ගානේ කයෙන්වත් පිළිගැනෙන්න ඕනේ කාය ප්‍රතිබද්ධයෙන් දෙන එකක් කාය ප්‍රතිබද්ධයෙන් හරි පිළිගැනෙන්න ඕනේ නිස්සග්ගයෙන් දෙන එකක් කයෙන්නෝ කාය ප්‍රතිබද්ධයෙන් පිළිගැනෙන්න ඕනේ වාජනේ ඉතින් හරියට මේ දැරෙන්න ඕන අස්ම පිළිගැනීම ඉතින් සිද්ධ වෙන්න ඕනේ. ඒක ඉතින් දැන් කාය ප්‍රතිබද්ධයක දැන් ඉඳගෙන ඉඳි පක්කඩේ උඩට වගේ තියලා ගියොත් නම් ඉතින් පිළිගැනීම සිද්ධයි විනය වශයෙන් නම්. අපි එහෙම කරන්න යන්නේ නැහැ. පොඩි අර පොඩි කොළ තියෙනවා ඒක පිළිගන්නයි කියන්නේ. ඕ ඕ ඕ කිනිහිරියා කොළ නෙමෙයි මොනවාද නිකන් අර සියඹලා කොළ වගේ නේද? ඔව් ඒවට පිළිගන්න එපා කිව්වා. නෙළුම් කොළ වගේ ඒවට පුළුවන්. දැන් නෙළුම් කොලේ ගහේ තියෙද්දි එහෙම ගන්නවා. ඒ වගේ පාචිත්තිපාලේ ඉතින් කිව්වා මෙහෙම ඉතින් අර නිකන් ඔහොම කරන එක විතරක් නම් ඉතින් මදි කියන එක පේන්නේ ඉතින් මේක දැන් පිළිගැනීම මොකෙන්ද ඒක සිද්ධ වෙන්නේ නේ? ස්පර්ශයේ කයෙන් හෝ කාය පිළිබඳින් ඉතින් ඒ දැන් ඉතින් ආයෙත් අපිට මේ මේ දාන ටික ලැබෙන තැනනේ ඉන්න ගෞරවයෙන් මේ ඉතින් කරන්න ඕනේ. ඔව්. ණයක්‍රම ගන්න අපිට අත්‍යවශ්‍ය තැනකදී විතර. තත්තු ගහලා තියන්න එපා. එහෙම එකක් තියෙනවනේ නෑ මෙහෙමයි දැන් අපි පිළිගත්තට පස්සේ නම් ඇත්තටම සාමනීරය අපි වෙනුවෙන් ගිහින් තිබ්බත් ඇත්තටම පටික් ගහන්නේ අසිද්ධ නෑ එයා ඇල්ලුවයි කියලා එයාට ගන්න අදහසින් ගත්තොත් තමයි පටික් ගහන්නේ අසිද්ධ ඔව් අර වගේ එකක් නම් ඉතින් ගැලපෙන්නේ නෑ ඒක තමයි මම කියන්නේ ඊට පස්සේ දැන් මේක තේරෙනවන්නේ අඩුම ගාන ඉතින් මේ නිස්සග්ගයෙන් දෙන එක කයෙන් හෝ මෙහෙම උදාහරණයක් කියන්නකෝ නිස්සග්ගයෙන් දෙන එක කාය පිළිබද්ධයකින් පිළිගන්නවා උදාහරණයක් කියන්නේ සුමන රතනාෂිදු නිස්සග්ගයෙන් දෙන එකක් කාය පටිබද්ධයෙන් පිළිගන්නවා නෑ ඒක තමයි කොහොමද උදාහරණය? ඔව් ඉතින් පාත්‍රයට මෙහෙම දානවා. අග්ගල ගෙඩියක් දානවා පාත්‍රෙට. ගලේ වෙල නෙමෙයිනේ. දඹුල්ලටත් එහායි සුදුන් තව දඹුල්ලට ඔතේ ඔය වැරදිලා නේද එන්න විදියක් නැහැ මොකද මට පිටත් වෙච්ච වෙලාව කිව්වා ඈ ආයික වැඩේ මෙහෙට එද්දී ආයේ ප්‍රශ්න එනවා ඇස්ත ධර්මායතනේ හරහානේ යන්නේ ගිලම්පස අරගෙන යන්නේ එහෙනම් ඉතින් ඔය ආපු දැන් හරි නේද ඊට පස්සේ කතිනකෝබන්තේ අනතිරිත්තාති අනතිරිත්ත වෙන්නේ කොහොමද අකප්පිය කතං හෝති අපටිග්ගහිත කතං හෝති අනුච්චාරිත කතං හෝති අහත්තපාසේ කතං අලමේතං සබ්බන්ති අවුත්තං හෝති ඉමේ කෝපාලි පංච අනතිරිත්ත අතිරික්ත කරලා නැහැ ඒකන අතිරික්ත භෝජනෙනේ අපි අර විනී කර්මයෙන් අතිරික්ත කරන්නේ. ඒතර මේ කියන ටික සම්පූර්ණ වෙලා එන්න ඕනේ. කියන කප්පියන් වෙලා තියෙන්න ඕනේ. පිළි ආරන් තිබ්බ එකක් වෙන්න ඕනේ. අර මෙහෙම ඔසෝලා දීප එකක් වෙන්න ඕන. හත පාසේ අලමෙන්තන් සබ්බන් කියලා කියලා තියෙනවා. පැහැදිලි නේ? අතිරික්ත අතිරික්තය කියන්නේ සන්නක ගිලන්න අයටත් ගෙනල්ලා ඉතිරි වෙන එකනේ. එයාට ඉතින් අනිත් විදිහට අතිරික්ත කරලා ගත්තාම හරි අනිත් භික්ෂුවකට කියලා. එයා වළඳලා ඉතුරු වුණා නම් ඔන්න ඉතින් ඒක අතිරික්ත. ඔව් අන්න එහෙම පුළුවන්. අනිත් කෙනත් එහෙනම් කවුරු හරි ගිලන් කරලා නැහැ. ඔව් ඒකෙන් තමයි විනී කර්ම සිද්ධ වෙන්නේ. ඈ? බෑ ඒක කියන්නේ. අංග 10ක් උතන කියනවානේ මට මතකයට 8ක් හරි 10ක් හරි තියෙනවා
ඒක කියලා
ගන්නවා ඔව් ඒ ටික අර සම්පූර්ණ ටික කරන්න ඕනේ සොන්නස් ඒකෙන් පංච භෝජන වලින් එකක් වළඳලානේ අතිරික්ත කරලා දෙන්නේ ඊට පස්සේ ඈ නෑ එහෙම නම් කියන්නේ නෑ නේ පානකේ පුළුවන් නේ නේද
ඒ කියන්නේ ඒක කාලෙත් නේ
කැතලි ඊට පස්සේ කියනවා කතිනකෝ බන්තේ අදම්මිකා පටිඤ්ඤාත කරණ පඤ්ඤායති පවාරණා පඤ්ඤායති නේද පවාරණේ පැනෙන අසනම් පඤ්ඤායති භෝජනම් පඤ්ඤායති හත්තපාසේටිතෝ අභිහරති පටික්කේප ඔය ටිකෙන් තමයි පවාරණේ පැනවෙන්නේ පැහැදිලි නේද ඊළඟට පංචමේ උපාලි අදම්මික පටිඤ්ඤාත කරණ පරාජිකං අජ්ජාපන්නෝ හෝති පරාජිකේන චෝදියමානේ සංඝාතිසේසං අජ්ජාපන්නෝති පටිජානාති තේරුණා නේද ඒ කියන්නේ පටිඤ්ඤාත කරණ වැරදි ඒවා පරාජිකාවට පත් වෙලා ප්‍රතිඥා කරන්නේ කොහොමද සංඝාතිසේස උනා කියලා ඒ සංඝාතිසේසේ ගෙන් කරනකොට නෑ ඒත් කියන්නේ චෝදනාව නම් ගේන්නේ පරාජිකාවෙන් පරාජිකාවෙන් චෝදනාගේදී පාචිත්‍ය ප්‍රතිඥා කරනවා පාටිදේශනීය ප්‍රතිඥා කරනවා එහෙමත් නැත්නම් දුකුලාවේ දුක්කට එන කාරේ දුකුලාවෙන් කියනවා සංඝාදිශේෂයෙන් චෝදනා කරනකොට පාචිත්‍ය පාටිදේශනීය දුකුලා ඔය විදිහටින් අර අදාළ ඇවත්තට නෙමෙයි ප්‍රතිඥාව කරන්නේ ඇස ධාර්මික ප්‍රතිඥා පරාජිකායන් පරාජිකායයි ප්‍රතිඥා කරනවා සංඝාදිශේෂණ සංඝාදිශේෂයයි ප්‍රතිඥා කරනවා ඔය විදිහට ඉතින් ගන්න පුළුවන් දැන් මේව බලන් එන්න කියලානේ තියෙන්නේ නේද සිකුරාදත් කරන්න බැරි වුණානේ කතේනුකෝ බන්තේ අංගේ සමන්නාගතස්ස බික්කුණ ඕකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඕකාසකම්මං කාතු මේ අංගය වලින් යුක්ත කෙනා ඕකාස කර්මයේ කරනකොට ඕකාස කර්මයේ කරන්න සුසු නැහැ කියලා කියනවා කොහමද කතමේ පංච අලජ්ජීච හෝති බාලෝච අපකතත්වෝච චාවන අදිප්පායෝ වත්තා හෝති න උට්ටාන අදිප්පායෝ ඉමේ කෝපාලි පංචංගේ සමන්නාගතස්ස බික්කුණ ඕකාස කම්මං කාරාපෙන් දස්ස නාලං ඕකාස කම්මං කාතු මේ වගේ අයට අවකාශ දෙන්න එපා කියලා කියන්නේ පැහැදිලිද මොකද යාලා ධර්මානුකූලව නෙවෙයිනේ දැන් මේ චෝදනාව කරන්න යන්නේ ලජ්ජී පඬිත ප්‍රකතත්ත උට්ටාන අදිප්පාය චාවන අදිප්පාය නැති කෙනෙක් අවකාශයේ ඉල්ලුවොත් අවකාශයේ දෙන්න කියලා කියනවා දෙන්න කියලා කතේනුකෝ බන්තේ අංගෙහි සමන්නාගතේන බික්කුණා සද්දින් විනයෝන සාකච්ඡා තබ්බෝ විනේ සාකච්ඡා කරන්න එපා කියලා කියනවා කියනවා කොහොමද වත්තුම් නැජානාති නිදානං නැජානාති ඔය එතනින්ම ඉවරයිද අපි පඤ්ඤාත්ති නැජානාති පදපච්චා වට්ටන් නජානාති අනුසන්දි වචන පතන් නජානාති ඉමේකෝ උපාලි පංචංගේ සමන්නාගෙන භික්ඛුණා සද්දි විනයන සාකච්ඡා අඩුම ගානේ පොත හරි දියාගෙන කියන්න පුළුවන් නම් නේද ඉකදී සප්තද සාගරේ මෙතනදී ගොඩක් දුරට අර සංස විනිශ්චයන් ගන්න යන්නේ විනිශ්චයකට සාකච්ඡා කරද්දී දැන් ඒ කාරණේ දන්නවද කියලා අහන්න ගිහලා ප්‍රශ්නයක් අහනවා ඒ තැන්වල නම් ප්‍රශ්නයක් නැහැ උන්නාසෙත් ඒකට දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි මේ කිය
අරකට ගොඩක් දැනගෙන තියෙන්න බැහැ මේ
ඔව්
විනිශ්චයත් නැහැ
ඊළඟට කියනවා ඉතින් මෙන්න මේ ටික දන්න අයත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඒක අනිත් පැත්ත. පඤ්ඤපුච්ච පිළිවිසීම් කෙතෙක්ද කියලා අහනවා. ඒක අපි කලින් කිව්වා. මන්දත්තා මෝමෝහත්තා පඤ්ඤම් පුච්චති. මෝමෝ මොහේ වැඩි වුණාමත් සමහරු ප්‍රශ්න අහනවා. නේද? විසදුපු ඒවත් ඒක අත්තගතය කියන්නේ විස්සජ්ජිතම්පි ජානිතුම් අසමත්තෝ කේවලං අත්තනෝ මෝමෝහ භාව ප්‍රකාශන්තෝ යේව පුච්චති උම්මත්තකෝ විය විසදුපු ඒවත් ආය අහනවා ඉතින්
ඔව් ආය අහනවා
ඊට පස්සේ පාපිච්චෝ ඉච්ඡාපකතෝ පඤ්ඤම් පුච්චති එහෙමත් ප්‍රශ්න අහනවලු අපි අට කතාවේදී වා කියෙම ඊට පස්සේ අඤ්ඤාතුකාමෝ පඤ්ඤම් පුච්චති දැනගනු කැමැත්තෙනොත් ප්‍රශ්න අහනවා සචේ මේ පඤ්ඤම් පුට්ටෝ සම්මදේව ව්‍යාකරිස්ස චේතං කුසලං නොචේ පඤ්ඤම් පුට්ටෝ සම්මදේව ව්‍යාකරිස්ස අහං අස්ස සම්මදේව ව්‍යාකරිස්සාමි ඉති කද්ද
පරිභව
සචේ මේ අන්න ඒ ටික කිව්වේ නැහැ සන්න ඊළඟට ඒ ටික එන්නේ අඤ්ඤ බ්‍යාකරණ පඤ්ඤ පුච්චේ තියෙනවද ඔබ? අපේ තියෙන්නේ මන්දත්තා මෝමෝහත්තා පාපිච්චෝ ඉච්ඡාපකතෝ අඤ්ඤාතුකාමෝ
පරිභව පඤ්ඤ පුච්චේ තියෙනවා.
ආ ඒක එකක් නැහැ අපේ. පරිභවා පඤ්ඤම් පුච්චති. තියෙනවා නේද? ඔය එන ඒක දාගන්න බුද්ධ ජයන්ති එක හදාගන්න. අනිත් පොත්වලත් නැහැ නේද එහෙම? බුද්ධ ජයන්ති නැහැ නේද මිකන්නේ? පරිභවා කියලා. හරි. ඔය විදියට ඉතින් ප්‍රශ්න අහනවා ඊළඟට අඤ්ඤ ව්‍යාකරණ පංචමේ උපාලි අඤ්ඤ ව්‍යාකරණ මන්දත්තා මෝමෝහත්තා අඤ්ඤම් ව්‍යාකරෝති මෙතන මේ අඤ්ඤම් කියලා කියන්නේ මොකක් ගැනද
රහත්
බව ආ අඤ්ඤම් කියලා කියන්නේ රහත් බව ඈ ඔය කලින් අට කතාවේ කිව්වා පාපිච්චෝ ඉච්ඡාපකතෝ අඤ්ඤම් ව්‍යාකරෝති උම්මාදා චිත්තක්කේප අඤ්ඤම් ව්‍යාකරෝති අදිමානේන අඤ්ඤම් ව්‍යාකරෝති භූතං අඤ්ඤම් ව්‍යාකරෝ තියෙන දෙමෙකින් රහත් බව ප්‍රකාශ කර. ඉමේකෝ උපාලි පඤ්ඤ අභ්‍යාකරණ. මේක දැන් මේ ධාර්මික අධාර්මික එහෙම කියන්නේ නැහැ. දෙකම එකට කලවමේ කියන්නේ. ප්‍රශ්න අහනවා මෙච්චරයි මේ ටික. ව්‍යාකරණ මෙච්චරයි මේ ටික. දෙපැත්තරම තියෙනවා ඒක. කතිනකෝ බන්තේ විසුද්ධියෝ. විසුද්ධි පහයිලු. නිදානං උද්දිසිත්ව අවසේසං සුතේන සාවේ තබ්බං අයම් පඨමා විසුද්ධි. ඊළඟට නිදානං උද්දිසිත්වා චත්තාරි පරාජිකානි උද්දිසිත්වා අවසේසං සුතේන සාවේක අයං ဒုတိယා විසුද්ධි නිදානං උද්දිසිත්වා චත්තාරි පරාජිකානි උද්දිසිත්වා තේරස සංගාධිශේෂේ උද්දිසිත්වා අවසේසං සුතේන සාවේක අයං තත්‍යා විසුද්ධි ඊළඟට පරාජිකාතර සංගාධිශේෂත් අනේතත් කරලා ඉතිරේ සුතේ අයං චතුත්ථා විසුද්ධි විත්තරේනේව පංචමි ඉමාකෝ උපාලී පංච විසුද්ධියෝ කතනකෝ බන්තේ භෝජනාති පංචමේ උපාලි භෝජන කතමේ පංච භෝජනෝ කුම්මාත සත්තු මච්ච මංස ඉමේකෝ උපාලි පංච භෝජනාති දිට්ඨා වීකම්ම වග්ගෝ චතුත්. එන්නකෝ අටකතාවට. කවුරු ගැනද කිව්වේ?
අර මෙතන කිව්වනේ හරි මේ
නානා සංවාසකේ ඇයිද?
නෑ නෑ උක්කේ මේ උපෝසතලා කපණේ ආදී කරු බෙදුවා.
ආව.
එයාත් එක රජස්සන්
තමයි. ඒ පාදක කියලා කිව්වනේ.
ඒක යන්තර උත්තර විශ්ව කාණ්ඩ වගේ මිහිල
ඒ වගේ එතන යා ප්‍රශ්න විසඳන ගන්න ඉපා කියලා කියන්නේ. ඒක නැගින් ඕට් ඊළඟට කියනවා නාලං ඕකාසකම්මං කාතුම් තින්න පරියත්තං කාතුම්. පරියත්තං කාතුම් කියලා කියන්නේ ওই පරියත්ත පදයට සමාන පදයක් ලියා ගන්න න සමත්තා. සමර්ථ නැහැ කියලා කියන්නේ. අවකාශ දෙන්න සමර්ථ නැහැ. න කාතබ්බන්ති අත්. අවකාශ නොකළ යුතුයි කියන අර්ථය. ඉදාපි අපගතත්ව උක්කිත්ත කෝපිච තපිත උපෝසත පවාර නොච. මෙතනද අපගතත්ව උක්කිත්තකයද උපෝසත පවාරණාදී තපනේ එයත් අයිති වෙනවා කියන එකනේ. තපිත උපෝසත පවාර නොච. චාවන අධිප්පායි කියලා කියන්නේ සාසනතෝ චාවේතු කාම. අර චෝදනා කරන්න එනවා සාසනෙන් චුත කරවන්න අදහසි. තමන්ගේ ඇත්තටම වැරදි නෑ. ඒ අයට අවකාශ දෙන්න එපා කියලා කියන්නේ. මන්දත්තා මෝමෝහත්තාති මන්දභාවේන මෝමෝහභාවේන විස්සජ්ජිතම්පි ජානිතුන් අසමත්තෝ. කිව්ව දේ ආය දැනගන්න දරුවක් කේවලං අත්තන මෝමෝහභාවං ප්‍රකාශෙන්තෝ ඒව පුච්චති. උම්මත්තකෝ විය. පාපිච්චෝති ඒවං මං ජනෝ සම්භාවෙස්සතිති පාපිකාය ඉච්ඡායි පුච්චති. මේ මේ පොඩි වාක්‍ය පොඩි කරුණුණාටයි දුන්නාද මේවා ඉදින් සෑහෙන වැදගත් දැන් පැහැදිලිද? දැන් ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්නයක් උනත් අහද්දී පාපිච්චාවෙන් අහන්න හොඳ නැහැ. ගුරුවරයාව යට කරන්න. එහෙම නැත්නම් අනිත්‍යයට පහර ගහන්න ප්‍රශ්න අහනවා. ඒවා හිත හරියට පිහිටුවාගෙනම ඉතින් ප්‍රශ්න අහන්න අපි පුරුදු වෙන්න. පැහැදිලිනේ? කො විවේචන කරන අදහසින් අපි ප්‍රශ්න අහනවා. එහෙමත් නැත්නම් තමන් සීලවන්තයෙක් කියලා පෙන්වන්න ප්‍රශ්න අහනවා. තමන්ගේ ගුණයක් මේ ප්‍රකට කරන්න ප්‍රශ්න අහනවා. ඒ වගේ ඉතින් සුදුසු නැති විදිහට ඉතින් ප්‍රශ්න අහන්නේ. පැහැදිලි නේද? ගොඩාක් දුරට ඉතින් අහන්න ඕනේ අඥාතුකාමනේ. යමක් දැනගැනීමේ කැමැත්තෙන් තමයි ඉතින් ප්‍රශ්න අහන්නේ. ඔය එක දවසක් ඔය එක මේකක් වුණා මේ එක ආශිතු කෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න මේ හොඳට තේරෙනවා. දැන් අට කතාවේ හරි මොකක් හරි දැනකදී දැන් ටීකාව නැතුව විසඳන්න බැරි තැන්. එතකොට ලොකු සාංශේ මට මතක ඇතීද ඒවට ලස්සන්ට උත්තර දුන්නා. ඊට පස්සේ ලොකු සාංශේ පස්සේ කිව්වා ඔයලා බලන්න ආශිතු මේ ආශිතු කොහොමද ඔහම ප්‍රශ්න අහන්නේ කියලා. ඊට පස්සේ ආනාලෝකයි මයි නැති වෙලාවේ කුටියට ගියා. ගිය වෙලාවේ ටීකා ටික හොරෙන් ප්‍රින්ට් කරගෙන ඊට පස්සේ ටීකා බලාගෙන එනවා. ඇවිල්ලා හරියටම දැන් ගුරුවරයා කොහොමද උත්තර දෙන්නේ බලන්න ප්‍රශ්න අහන. එදිර දැන් පාඩමේ අනිත්‍යකේ සිහියෙන් නෙවෙයි ඉන්නේ. හරියට පොයින්ට් එක එනකන් හිතාගෙන ඉන්නවා ප්‍රශ්නේ අහන්න මේ කොහොමද උත්තර දෙන්නේ බලන්න. ඒව පාපිච්චා ඉතින්. එකයි මුලින් ඊට ඔය ඔය ප්‍රශ්න වෙලා තමයි ඔය ලොකු සංගල ටීකා දුන්නේ නැත්තේ බලන්න ඊට පස්සේ. ඇයි කමක් නැහැ හරියට දැනගන්න අහනවා නම්. දැන් එතකොට දැන් ඒ ඒ මානසිකත්වයෙන් පන්තියක හිටවමම ආයසතුනාංශ හිතේ අසහනෙන් හෝ පීඩාවෙන් හෝ ගුරුවරුත් එක්ක ආධ්‍යාත්මික බැඳීමකින් නැතුව පන්තියක හිටපුවාම ඒ ලොකු ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා කියලා ඔබ හන්සලා හිතාගත්තට එහෙම ගුරුවරයාගෙන් වුණා සබහාදාන්නේ ලැබෙන්න ඕනේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒ ගුරු සිසු සම්බන්ධතාවය කියන එක මහ පුදුම දෙයක්. ඒක හදවතින් ඒ වැඩේ කරන්න ඕනේ. නැත්තම් මෙතන මේ ගුරුවරුන්ගේ අද හොයන්න හෝ නැත්තම් අවශ්‍ය ටික විතරක් නිකන් ගණ්ඩ යන්න බලාගෙන වගේ ආවට ඒ පිහිට ඉතින් හරියට එන්නේ නැහැ. ඒ නිසා ඉතින් අර ඒ වගේ වැඩ කරන්න හොඳ නැහැ කවදාවත්. මේ ටීකාව මම නම් ඉතින් ටීකාව බලාගෙන ඉන්න එපා කියලා කවදාවත් කියලා නැහැ. බලන් ආවට කමන්නේ නැහැ. ඒක හරියට දැනගන්න අදහසින් අහනවා නම්. කෙලින්ම එහෙමනම් සවන්නස මම ටීකාව බැලුවා. ටීකාව මෙහෙම එකක් තිබ්බේ. ඔබ වහන්සේ කියන්නේ මෙහෙම එකක්. මොකද එතන අදහස? ප්‍රශ්නයක් නැහැ නේද ඒකට? ගුරුවරයාට ලාභයක් ලැබෙනවා සමහරක් ඉතින්. අර වගේට ඒවා ඉතින් බොහොම කැතයි ඒවා. ඒවා කරන්න හොඳ නැහැ. ඒක අනික ගුරුවරයෙට තේරෙනවා. ඒ ප්‍රශ්න අදියා ඒ මාන්න පුළුවන් නම් ඉතින් මොනව කරන්න බෑ. ටීකා බලන්න අපෝම තේරෙනවා මේ ප්‍රශ්න අහන්න. එකයි අර මොකද්ද කියන්නේ නේද? පැහැන්න කලින් ඉදෙන්න යනවා කියලා කියන්නේ මේ තමයි. අන්තිම උන්නාසිර විනය පිටිකයක් ඉගෙන ගන්න බැරි වුණා ඉතින්. ඊළඟට එතනින් ඉවරයිනේ. පාපිච්චෝති කියලා කියවන ඊළඟ පරිභවා කියන එක පෙළේ නැති වුණානේ බුද්ධ ජයන්ති. පරිභවං ආරයපේතු කාමෝ හුත්වා පුච්චති. අන්න මං කිව්වේ දොස් කියන්නේ දොස් දෝෂාරෝපණය කරන්න අදහසින් ප්‍රශ්න අහනවා. අඤ්ඤේ ව්‍යාකරණේසුපි ඒසේව නය සේසං සබ්බත්ත උත්තානං ඒවෙති දිට්ඨා වී කම්ම වග්ග වන්නන නිට්ටිතා කියලා කියනවා. එකයි තියෙන අර දැන් තව දවස් 4ක් 5ක් නෙදින් පන්තියෙන්ද තියෙන්නේ. අපිට අර දැනෙන දේවල් හිතෙන දේවල් කියන්නේ මේ ඔක්කොම හරි කියලා ගන්න කියන එක නෙමෙයි. පන්තියකට ඉතින් සහසම්බන්ධ වෙච්චි තව දෙද්දි තව හැදෙන්න ඕනේ ගුණාංග ටිකක් තියෙනවා. ඒ නිසා ඒවත් හදාගන්න දැන් අපි ලොකුවට නීති දාලා මේවා කරේ නැත්නම් අර එක කණ්ඩායමක් දෙකක් මේකේ යොදවන්න එපයි බිරිස. ඒ නිසා සමහර ඒවා අපි තිවසගෙන ඒවා එහෙමම පැත්තකින් තියලා වැඩේ කරගෙන ගියා. දැන් සමහර උභාසලා කරපු යෝජනා වුණත් හැම එකක්ම අපි කරේ නැහැ. ඒක අහගෙන හිටියා. නමුත් අපිට තව ගුරුවරුත් එක්ක කතා කරලා කළ යුතු දේ ඒ නිසා අද පොතේ මේ මට්ටමට අපි කළා ගත්තා. ඒ නිසා හැමදේම කළා නම් සමහරවිට මේක කරගන්නත් බැරි වෙන්න තිබ්බා. අපි කොහොම හෝ මේ දේ වැඩේ කළා නම් ඉතින් මේ දක්වා අඩුපාඩු වෙන්නේ නැති. ඉතින් අර දැන් පන්තියකට සහසම්බන්ධෙදී මේ පණිවිඩේ සමාජයට දෙන්න මේ කියන්නේ මේ මම කියන චරිතය මුල් කරගෙන නෙවෙයි වෙන යම් හෝ ගුරුවරයෙක් ඔබ වහන්සේලා වෙන ආරණ්‍යයකට ගියා. එහෙම නැත්නම් වෙන ගුරුවරයෙක් ඉගෙන ගත්තත් මේ පන්තියට සම්බන්ධ වෙනවා කියලා ඉස්සෙල්ලා ඒ උගන්නන කෙනාට මතක් කරන්න දෙන්නේ ගුරුවරයාට. සන්නංස අපි මේ පන්තියට සම්බන්ධ වෙනවා කියලා. ඊට පස්සේ පන්තිය කවදාරි නතර කරනවා කියන්නකෝ. එතකොටත් ඉතින් ඒ ගුරුවරයෙක්ට මතක් කරලා පන්තියක් නතර කරන්න ඒ වගේ ඒ සදාචාර කියන එක අපි පුරුදු වෙන්න ඕන. අපි භික්ෂුන් වහන්සේලානේ. දැන් මට නම් ඇත්තටම ගාණක් නැහැ. අවුරුද්දක් විතර ගියාට පස්සේ මට දැන් එන හැමෝම මතකත් නැහැ. නැත්තේ කවුද කියලා හරියට මතකත් නැහැ. ඇත්තට හැමදාම දකින්න මොන ටික දකින්න නිසා පොත කරගෙන ගියා. නමුත් අර සදාචාරය කියන එක තියාගන්න මේ ඒක වෙන තැනකදී ගියත් ඒ ක්‍රම ඉතින් තියාගන්න මන් දන්නේ නැහැ. මං ගිහි කාලේවත් අපි නම් එහෙම කරලා නැහැ සාමාන්‍යයෙන්. සද්ද නැතුව ගිහිල්ලා ඉඳගෙන ඉඳලා නැහැ පොත්වල අපි නම් මේ ගිහි කාලේ මේ ටියුෂන් පන්තියට ගියත් එක ටියුෂන් එකක් මම මොකක් හරි කර නතර කළා. මේ ඒ ගුරුවරයාට කියලා නතර කරේ අපි. ඒ මට එන්න වෙන්නේ නැහැ මෙහෙමයි මේ මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේ අර ඒ සදාචාරාත්මක දේවල් මොකද ඇත්ත කතාව විශ්වාස දැන් හදවතින්ම උගන්නන කෙනෙක් නම් බොහෝ දුරට හැමෝ කෙරෙහිම අවධානයක් තියාගෙන දැන් මේ වැඩේ කරන්න ඕනේ කොහොමද කියලා සැලසුමක් හිතේ හදාගන්න එපැයි. මන් දන්නේ එහෙම නැත්තම් ගුරුවරයෙක්ට සාර්ථකව ගැනීම කරන්න පුළුවන්ද කියන එක මන් දන්නේ නැහැ. සමහරුන්ට තියෙනවා පින නිසා ඉතින් කරන දෙයක්. නමුත් අර දැන් අපි මේ හැමෝම දිහා බලලා ඊට පස්සේ ගැළපෙන ක්‍රම ටිකක් හදාගෙන සූදානමක් වෙලා එහෙමනේ අපි ඉගැන්වීමක් කරන්න යන්නේ. එතකොට ඒ AI බුද්ධි මට්ටම අපි දැනගන්නත් ඕනේ. වේගෙන් කරන්න ඕනේ දැන් කොහොමද වේගෙන් කරගෙන යන්නේ කියලා අපි හිතන්නත් ඕනේ. හිමීට තේරුම් කරන්න පුළුවන් දැන් එහෙම කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නත් ඕනේ. ඒ අතරේ නිදිමත ආදිය නැති කරලා ඒ බාධක ටිකක් අපි දුරු කරගෙන යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ එතකොට අපි අර චරිතයක් දැනගත්තාම අපිට හිතා ගන්න පුළුවන් අපි කොහොමද කරන්න ඕනේ කියලානේ. ඉතින් ඒ නිසා ගුරුවරුත් එක්ක ටිකක් කතා බහ කරලා පන්තියකට එනකොට අවස්ථරයක් අරගෙන ඒ සදාචාරාත්මක දේවල් අපි භික්ෂුන් වහන්සේලා විදිහට මේ පුරුදු වෙන්නේ නැත්නම් ඉතින් පන්තිය හිමීට ඇවිල්ලා කණුවකින් එහා පැත්තේ මුණ පෙන්නන්න නැතුව උගන්නන ටික අහගෙන යනවා. නමුත් ඉතින් අර ශාසනයේ දියුණු වෙන්න ඕනේ ಗುಣධර්ම ටික ඔබ වහන්සේලාගේ වැඩේද කියන එක ඉතින් මන් දන්නේ නැහැ ඒක කොහොමද කියලා. ඉතින් ඔය ගලේ වෙල ස්වාමීන් වහන්සේලා ඔය වගේ හැදිච්ච වටිනා චරිත හැදුනේ ওই ಗುಣධර්මත් එක්ක. ඒ නිසා තමයි ඉතින් උන්වහන්සේලාගේ චරිතේ ඉතින් අදටත් මේ ඒ තියෙන තැන ඉතින් ඒක තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒ ශිෂ්‍යෝ වශයෙන් ඒවා පුරුදු පුහුණු වෙන්න ඕනේ මේ ගුරුවරු වශයෙන් කරන්න ඕනේ යුතුයකම් ටිකකුත් තියෙනවා. ඒකත් අර මිලින්ද ප්‍රශ්නේ තියෙනවා මේ ගුරුවරේ කොහොමද මේ හැසිරිය යුත්තේ කියන එක. ඒවත් ගුරුවරු ඇත්තටම ඉගෙනගෙන මේ උගන්වන්න වෙනවා. හේතුව නැත්තම් හැමෝටම ගුරුවරු වෙන්නත් බෑනේ. ඒ හින්දා අර සදාචාරාත්මක දේවලුත් ටිකක් ඉතින් මේ පුරුදු පුහුණු වෙනද අලුතෙන් ඔබ වහන්සේලාගෙන් උනක් කවුරු හරි ඇහුවොත් වන්නම් සහවස් වහන්සේගේ පන්තියට යන්නද කියලා ඒක ඉතින් කියන්නේ ආශිර්වාදංශ කලින් ඉස්සෙල්ලා චුට්ටක් උන්වහන්සේන් අහන්න අහලා ඔබ වහන්සේගේ විස්තර ටික උන්වහන්සේට කියන්නේ පාළි ඔබ වහන්සේ කොච්චර දුරට කරලා තියෙනවද. දැන් ඇත්තම කතාව ඇස්ම මේ ඔබ වහන්සේලාගෙන් සමහර ඔය බාලාශිතුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහන්නේ මේ මට දැනගන්න ඕනට නෙවෙයි. දැන් එහෙම ප්‍රශ්නයක් අහලා ඔබ වහන්සේලා ඔය රසායන විද්‍යාවේ ජීව විද්‍යාවෙත් මම අහලා තියෙනවා ඒ ඔක්කොම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. කල්පනා කරන වෙලාවට වෙනම එන්සයිම් වර්ගයක් අපේ මේ මොලේ නිකුත් වෙනවලු. ඒ මොලේ වැඩ කරද්දී ඒ වෙලාවේදී මේ ඒවත් එක්ක දැන් මෙයා ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. තේරුණාද? ඒතර ඔය අභිධර්මයේ උනා බලන්නකො බුදුරයන් වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයක් කියන්නේ. ඔය ඉගෙන ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ ප්‍රශ්නෝත්තර ක්‍රමය කියන එක. එතකොට දැන් අපි ප්‍රශ්නයක් අහද්දී ඔබ වහන්සේලා දැන් ඒකට උත්තරේ කල්පනා කරනවා. ඒ වෙලාවේදී අපි ටිකක් කල්පනා කරන් ඉඳ දීලා මේ උත්තරේ දුන්නහම ඕක නිකම්ම කිව්වට වඩා සෑහෙන දුරකට මතක හිටිනවා. ඒක මට තේරෙන දෙයක් ඉගැන්වීම් ක්‍රමයේදී. එහෙම නැතිවෙදී මට ඕක ආයසුතුන් මෙහෙමයි කියලා කියාගෙන ගියා. කිව්ව දේවල් සමහර කට ඔබ වහන්සේලාට මතක නෑ. ඒ නිසා අර පීඩාවටපත් කරන්නවත් නැත්තම් මට තවත් ලේසි මේක මේ මීටත් කලින් ඉවර කරන්න. එහෙම කරලා වැඩක් නෑනේ. නේද? අපි හැමතිස්සෙම විනේ හෝ මොකක් හෝ ප්‍රශ්නෙට උත්තරයක් නෑ ඇත්තම හොයන්න වෙන්නේ කොහෙ ගියත් නේ. ඉතින් ඒකයි අර විභාග ක්‍රමවලත් ඔය තියෙන එක වටිනාකමක් ඔන්න ඕක. අපි ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුරුදු වෙනවා. කාලය ඇතුළත අපි ප්‍රශ්නයකට සමානව විසඳුම හොයන්න පුරුදු වෙනවා. ඉතින් ඒ හැකියාව තියෙන ඒක බුරුම රටේ ඉතින් සෑහෙන මේ ප්‍රමිතියකට ඒ විභාග ක්‍රමය තියෙනවා. ඒකයි අර අපේ වෙලා තියෙන විභාග ක්‍රමයේ තාන්න මාන්නත් එක්ක අර මේ හිඟා කරන මිනිස්සුන්ට ධනපාල කියනා වගේ මේ ඒ ගුණය නැතුව අපි නම්බුනාම දෙනවනේ. ඒක වැඩක් නැහැ. ඒක නිසා තමයි ඕක ඔය පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් ඉතින් යෝගාශ්‍රමේ විභාගي උනත් කවුරු හරි දැන් ඔබ වහන්සේලා ඔන්න විභාගී කරනවා නම් ඒක පාස් උනත් ඔබ වහන්සේලාට ඇත්ත කතාව ඒ ගුණය ඇත්තරම තියෙනවා. මොකද ඔබ වහන්සේලාගේ දැනුමත් එක්ක යෝගාශ්‍රමේ විභාගය කියන්නේ බොහොම පොඩි දෙයක්. ඒක අමාරු නැහැ. ඒ නිසා ඒක අර නම්බුනාම ආභරණ කරගන්න නැතුව කෙනෙක් කවුරු හරි ඉතින් කරනවා නම් ඒකේ ඉතින් ගැටලුවක් නැහැ. ඔය අඟුල්ගම සාංශෙත් ඒ දවස්වල ඔකට එහෙම විරුද්ධත්වයක් දැක්වේ නැහැ. සාංශෙගේ මුල් අදහස නම් තිබ්බේ මේක ධර්මායතනේ කියන එක අර ටිකක් උපාදියක් දෙන මට්ටමක් හෝ ඒ වගේ අර ගුරුම රටේ යන දේශීය විදේශීය අධ්‍යාපන ක්‍රමයක් විදිහට ඉතින් ඒක සැකසෙන්නේ. ඉතින් ඒ නිසා මේ නිවැරදි ක්‍රමයකට දැන් යෝගාශ්‍රම විභාගේ කළා කියලා ඇත්තනම අපිට මේ රස්තාවක් ගන්න හෝ ඕව මුකුත් කරන්න බෑනේ ඔකේ. රාජකීය පඬිතුවල නම් මට මතකයි කැම්පස් යන්න පුළුවන්. BA එකට කෙලින්ම අවස්ථාව දෙනවා. සාසනේ අර වැඩක් කරපු බොහෝ ස්වාමීන් වහන්සේලා එවැනි ක්‍රමවේද ටිකකුත් ඉතින් ඇත්තටම හදාarලා තියෙනවා. මේක අර කෙලෙස් වැඩෙන මේකකින් නැතුව කෙනෙක් කරොත් ඒක ඉතින් ගැටලුවක් නැහැ ඇත්ත කතාව. දැන් බලන්නකෝ මේ බුද්ධ ජයන්ති පරිවර්තක ස්වාමීන් වහන්සේලා ওই තැනට ආවේ හැම සවන්නක් දෙනමක් වගේම රාජකීය පඬිතෝ. හැබැයි ඒ කාලේ හැටියට රාජකීය පඬිති කියන්නේ එහෙම ලේසියෙන් කරන්න බෑ ඒක. පඬිත කියන්නේ මට මතක හැටියට විභාග තුනම එකපාරෙන් පාස් වුනේ නැති වුණාමලු පඬිත දෙන්නේ. නේද සවන්නස් එහෙම එකක් තියෙනවා. අන්න ඒක තමයි. හොඳටම පාස් වුණාම තමයි රාජකීය පඬිති කියලා දෙන්නේ. මේ අද නම් සමහර කිව්වා මට ඉතින් එහෙම හොඳටම කොපි කරලා ලියනවලු. එහෙමත් ඉතින් උපාධිය ගන්නවා. ඒ නිසා එහෙම වැඩක් නැහැ. ඉතින් අපිත් ඔය කරන්න ගිහිල්ලා අපිට දුන්න මේ උපදේශයක් තමයි ඔබ වහන්සේලාට හිතෙන ඕන එකක් ලියන්න කිව්වා. ලියලා අන්තිමට ලියන්නකෝ මේ තමයි බහුතර විද්වතුන්ගේ මතය කියලා. එතකොට ඉතින් ලකුණු ටිකක් හම් වෙනවලු. ඉතින් මම අතහැරලා දැන් මේක එහෙම ඉගෙනගෙන වැඩක් නැහැ නේ. සංස්කෘතත් කරා, සංස්කෘතික කරද්දි තින් ඒ දන්න පොට්ටික විතරයි වැඩේ. දැන් පාලි ඉගෙන ගත්ත කෙනෙක්ට ධම්මපද අටුවාව දුන්නොත් පරිවර්තනයක් කරන්න බැයි නම් මට නම් වැඩක් නැහැ මේ පාලි ඉගෙනගෙන ඉතින්. දැන් සංස්කෘත ඒකනේ සංස්කෘත විභාගෙ පාස් වෙන්න පුළුවන්. විභාගයක් පාස් වෙනවා කියන එක මහ දෙයක් නෙවෙයි. ඒක අපිට උනා. ඕක මේ පාස් පේපර්තියක් අරන් අරගෙන කරන්න පුළුවන්. නමුත් ඒ දැනුම ඒ ගුණේ අපි තුල තියෙන්න බෑනේ. ඉතින් ඒ නිසා අර එහෙම ක්‍රමවේදයෙන් ওই ප්‍රශ්නෝත්තර ක්‍රම මොනවා හරි සම්මුඛ පරීක්ෂණ ක්‍රම ඒවා ඔබ හන්සලා ඉතින් මොනවා හරි කළාට ඉතින් කමක් නැහැ. ඒකේ ලොකු ගැටලුවක් නැහැ. ඊයේ මම ඔය මේ තවත් ස්වාමීන් වහන්සලාත් එක්කත් ඉතින් ඒකයි කතා කරේ. ඉතින් දිද්දිනි ස්වාමීන් කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේනා එහෙම යෝගාශ්‍රමයේ විභාගයක් කෙනෙක් කරොත් ඉතින් ලොකු විරුද්ධත්වයක් වෙන්නේ නැහැ. හැබැයි අර කියන ක්‍රමේ තියෙන්න ඕනේ ආශිතුම් කියලා ඉතින්. ඒකයි. මොකද බුරුම රටේ අර ටිකක් වික්ත ප්‍රතිබල භික්ෂු පිරිසක් බිහි වෙනවා ඔය තියෙන මේ විභාග ක්‍රම නිසා. ඒක අභිවංශ කෙනෙක් වෙනවා කියන්නේ ලේසි නැහැ නේද? ඒකට ඉතින් අදාළ සෑහෙන කොටසක් වපසරියක් ඉතින් සම්පූර්ණ වෙන්න එපැයි. ඒ නිසා ඉතින් තාම අර එහෙම පිරිසක් නැති වෙන බලුම් ඉතින් අනාගතයේ ඔය පොඩි අය හැදෙනකොට ඉතින් ඒකට ගුණධර්ම ටිකක් හොඳට හැදුනට පස්සේ මුල් කාලේ අනික ඔය සිංහල භාෂාවයි සංස්කෘතය එහෙමත් චුට්ටක් ඉතින් ඉගෙනනවා නම් හොඳයි ඒක. ඔද අර භික්ෂුන් වහන්සේ නමක් ඉතින් හොඳට වික්තව ප්‍රතිබලව පඬිත විශාරද වශයෙන් ඉතින් යමක් දෙන්න සහ දැන් ඒ වගේ කෙනෙක්ගෙන් එන වැරදි මතයක් වුණත් ප්‍රතිබාහණය කරන්න ඒ ගැන දන්න කෙනෙක් වෙන්න එපැයි. එහෙම නැතුව පිළිගන්නේ නැහැ ඊට පස්සේ. නැන්න ඒ නිසා අපිට ඉතින් අවස්ථාවක් සමහර විට ලැබුණොත් ශාසනයට ප්‍රයෝජන වෙන විදිහට තාන්නමාන නම්බුනාම ඒවා ගන්න නෙවෙයි. එවනම් වැඩක් නැහැ කරලා ඉතින් කොහොම එසයිතිං අර එහෙම දෙයක් සමහරු කවුරු හරි ඉතින් යොමු වෙනවා නම් ඉතින් ඒකට උදව්වක් කරන්න පුළුවන්. ඔව් මට මතක එහෙමයි අස සංස්කෘත වලින් තියෙන දේවනාගරි අවසන් දෙකනේ සම්ම මුල් එකේ සිංහලෙන් අහනවානේ. අරිතේ අය සමහර වෙර ස්ත්‍රී වර්ණනාර ඒව මේවා තියෙනවානේ. ඒවා තමයි ටිකක් ඉතින් අපිට ගැළපෙන්නේ නැහැ. ටිකක් නෙමෙයි ගැළපෙන්නේ නැහැ. එකද එක තැනක මම දැක්කා දැන් ඒක නම් මම නම් පෞද්ගලිකව විරුද්ධයි. මේ මම කිව්වත් කමක් නැහැ. ඉතින් ඕවා ආරංචි වෙලා ප්‍රශ්න වෙයිද මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් හරි දුකක් හිතුණා මේ පෞද්ගලිකව ඒකට එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. මේ ගාථාවක් බැඳලා තිබ්බ අර දැන් මොකක් හරි ඔය අන්තර්ජාලයේ හරි ඒවා යනකොට ඉංග්‍රීසි පදයක් ගාථාවේ මැදට දාලා අර ඒ වගේ කියන්නේ ලයික් කියන එක දැන් Facebook එකේ දැන් මොකක් හරි අපි හිතමුකෝ මේ වෙබ් පිටුවක් කරනවා කියලා. දැන් ඒකට මිනිස්සුන්ට අර ලයික් එකක් දාන්න පුළුවන් කියලා මෙහෙම දානවා මේක. එතකොට අර ගාථාවේ අස්සේ අර ලයික් අකා කිය මේ ඒ ඉංග්‍රීසි වචනේ එදිලා යනවා. එහෙම පාලියට එකතු කරන්න පුළුවන්. දැන් ලයික් කියන එක කැමැත්ත කියන එක නේ. ඒතර කැමැත්ත කියන එක අපිට පාලියෙන් ઈચ્છා හරි මොකක් හරි එකක් දාන්න පුළුවන් නේ. ඒතර පාලිය බුද්ධ වචනේ වෙනස් වෙන්නෙත් නැහනේ. ඔය එක තැනක මම දැක ටැබ් යන්තම් හරි මොකක් හරි ඔන්න ඔහොමත් ගාථා බැඳලා තිබ්බා. ඒවා දකිද්දි මට නම් නිකන් මේ මොකද ශුද්ධ මාර්ගදී දැකලා නැහැ. එහෙම අර ඍජුව මේ අන්‍ය භාෂාවකින් වචනයක් ගත්ත බවක්. කියන්නේ ශුද්ධ මාර්ගදී කියන්නේ කෙලින්ම වෝහාර නිරුක්තිය තියෙන දැන් ටැප් කියන එකට අපි කොහොමද ශුද්ධ මාර්ගදී නිරුක්තිය දෙන්නේ? කොහොමද දෙන්නේ? ඕ. එහෙම බෑනේ. ඉතින් ඒක ඇතුලින් අශුද්ධ මාර්ගදීක් වෙන්න ඇති මං දන්නේ නැහැ. එහෙම වුණොත් නම් ආයසුන්හංශ මේකත් අර අච්චාරුවක් වෙනවා. දැන් අපි බලන්නකෝ ඩෙස්ක් එක, පෙන් එක, ටැබ් එක, කම්පියුටර් එක, මොප් එක, අරක මේක එක 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 විතරයි සිංහල. අනිත් ඔක්කොම ඉංග්‍රීසි. ඉතින් අපේ භාෂාවට මොකද වෙන්නේ? හැබැයි චීන ඔය වැඩේ කරන්නේ. චීනයේ මේ මොනවද මේ මේ කම්පියුටර් එකේ මේ මේ මේවා ගහන්නේ මොනවද මේ පද්ධති මේ ඕ දෘඩාංග එහෙම ඒ දෘඩාංග ගහන්නේ කෙලින්ම මේ චීන භාෂාවෙන්. ලේසිනේ. ඔය අර අරණ විහාරි සවන්නාගේ සෑහෙන උත්සාහවත් වෙලා තමයි ඉංග්‍රීසියට හැරෙව්වේ. මොකද ඒගොල්ලෝ කරන්නේ එහෙම. ඒ රටවල් වල කඩවල් වල බෝඩ්ද අරවද නේද ඔක්කොම මේ චීන භාෂාවෙන් තියෙනවා කියන්නේ. ඒ ලෝකේ අමාරුම භාෂාව සංකේත ක්‍රමයක් නේ චීනේ තියෙන්නේ. ඒ නිසා තේරවාදී භික්ෂූන් අතින් වෙන්න පුළුවන් ටිකක් හානි වැඩ ඕවා ඉතින්. ඒ නිසා අපි අර දැනගන්න ඕනේ පුරාණ ක්‍රමවේදය ටිකක් රැකගෙන යන්න. හරි. ඒවන සංස ශබ්ද ഘോഷ වචනනේ. ආ බලමු ඒක අපි. ඊළඟට අත්තාදාන වර්ගයේ දුතාංග වර්ගයේ ඒකේ අට කතාවේ මොකුත්ම නැහැ. ඒ නිසා පෙළ දිගටම කියාගෙන යනවා. මුසාවාද වර්ගයට එනකම් මේවා අපි කලින් කිව්වා. කෙනෙකුට චෝදනාවක් කරද්දී කියනවා ධර්ම කීයක් කෙතෙක් කරුණු තමා කෙරෙහිලා මෙරමා චෝදනා කළ යුතුද, අනුන්ට චෝදනා කළ යුතුද. චෝදකේන උපාලි බික්කුණා පරං චෝදේතු කාමේන පංච ධම්මේ අජ්ජත්තම් පච්චවෙක්කිතා පරෝ චෝදේතබ්බ. කරුණු පහ මතකයි නේද? පරිසුද්ධ කාය සමාචාරෝනුකෝමි පරිසුද්ධේන අම්මි කාය සමාචාරේන සමන්නාගතු අච්චිද්දේන අපටි මස්සේ සංවිජ්ජතිනුකෝ ඒසෝ ධම්මෝ උදාහුනෝති. මේ ධර්ම මල් ළඟ තියනවද නැද්ද කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ කියනවා තස්ස භවಂತಿ වත්තාරෝ ඉංගතාවායස්මා කායිකං සික්කස්සු ඉතිස්ස භවಂತಿ වත්තාරෝ. ඒ කියන්නේ දැන් කලින් ඉතින් දැන් චෝදනා කරන්න යන කෙනාට කියලා ඉන්නේනෝ ඉස්සෙල්ලා ඔබ වහන්සේ ඉස්සෙල්ලා කයින් හික්මිලා ඉන්නකෝ අපිට අනම්ම නම් කියන්න කලින්. අනේකයි වැඩි. ඊළඟ එකත් එහෙමයි. පරිසුද්ධ වචී සමාචාරේ. Taman හරියට වාග් සංවරේ සමාචාරේ පිහිටගෙන ඉන්නවද කියලා දැනගෙන තමයි චෝදනාව කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට මෙත්තන්නුකෝ මේ චිත්තම් පච්චුපට්ඨිතං සබ්‍රහ්මචාරීසු අනාඝ. ආඝ කියලා කියන්නේ දේශේනේ. එතකොට මෛත්‍රිය පිහිටලද මෛත්‍ර චිත්තම් පච්චුපට්ඨිතං හොති. ඔය විදිහට ඉංගතාවායස්ම සබ්‍රහ්මචාරීසු මෙත්තං චිත්තං උපට්ඨතේ. ඒ නිසා දැන් තරහෙන් කියන්නේ කියොත් දැන් ඔබ වහන්සේ ওই තරහ නැති කරගෙන ඉන්න ඔබ ඉස්සෙල්ලානේ ඔබ වහන්සේ දේශයෙන්නේ කතා කරන්නේ කියලා කියනවනේ ඒගොල්ලෝ. ඒ නිසා ඊට පස්සේ කියනවා ආපව මෙහෙම ප්‍රතිවේක්ෂා කරන්න කියනවා බහුසුතෝනුකෝමි සුතදරෝ සුතසන්නිච්ච යේතේ ධම්මා ආදි කල්යනා මජ්ජේ කල්යනා පරියෝසාන කල්යනා සාත්තා සබ්ගංජනා කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදන් තථා රූපා මේ ධම්මා බහුසුතා honti ධතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා සංවිජ්ජතිනුකෝ මේ ඒසෝ ධම්මෝ උදාහුනෝති. මේවා මාතුල තියෙනවද නැද්ද? නැත්නම් අනිත් පැත්තට ඉතින් ඒක අපිට චෝදනා වෙනවා අනිත් පැත්තේ. ඊළඟට කියනවා පුණච පරං උපාලි චෝදකේන බික්කුණා පරං චෝදේතු කාමේන ඒවම් පච්චවෙක්කි තබ්බ. උභයානිකෝ මේ පාතිමොක්කානි විත්තාරේන ස්වාගතානි හොಂತಿ සුයිභත්තානි සුප්පවත්තීනිදි සුයිනිච්චිතානි සුත්තසෝ අනුව්‍යංජනසෝ සංවිජ්ජතිනකෝමේ ඒසෝ ධම්මෝ උදාහුනෝති. පේනව නේද? ප්‍රාතිමෝක්ෂය ඉතින් හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු කියනවා චෝදකේන බන්තේ බික්කුණා පරං චෝදිතුකාමෙන කති ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්තා පරෝ චෝදේ තබ්බෝ. ආධ්‍යාත්මය තුල පිහිටවාගෙන තමා තුල පිහිටවාගෙන ඒක කලිනුත් කිව්වා. කාලේන වක්කාමි නො අකාලේන භූතේන වක්කාමි නො අභූතේන සංහේන වක්කාමි නො භරුසේන අත්ථ සංහිතේන වක්කාමි නො අනත්ථ සංහිතේ මෙත්ත චිත්තෝ වක්කාමි නො දෝසන්තරෝ. චෝදකේන උපාලි භික්කුණා පරං චෝදේතුකාමේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්තා පරෝ චෝදේතබ්බෝ. ඊළඟට කියනවා මෙනෙහි කළ යුතු ඒවා කියනවා. ඉතින් කාරුණ්‍යතාව, හිතේසිතාව, අනුකම්පිතා, ආපත්‍ති උට්ටානත, විනේ පුරේක්කාරත. ඊට පස්සේ කියනවා ඕකාස කර්මයේ කරද්දි අවකාශ කර්මයේ කරන්න සුදුසු නැහැ. ඒකට ඉඩ දෙන්න සුදුසු නැහැ. අපරිසුද්ධ කාය සමාචාරු, අපරිසුද්ධ වචී සමාචාර, අපරිසුද්ධ ආජීවේ බාලෝච හෝති අභ්‍යත්තෝ න පටිබලෝ අනුයංජිය කාමෝ අනුයෝගං ධාතු. විනේ විසඳන්න සුදුසු නැති. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත. ඊළඟට අත්තාදාන වර්ගයේ. අත්තාදානං කියලා කියන්නේ මොකක්ද? අත්තාදානං කියන්නේ කලින් කිව්වා ඕක. අන්න හරි. තමන් ගෙනහැර දක්වනවනේ. ඒ කියන්නේ ඒ චෝදනාවක් තමයි. චෝදනාවක් තමයි. ශාසනය සුද්ධ කරන අදහසින් වගේ අනුන්ට චෝදනා කරනු කැමැත්තේ. ඇදලා ගන්නවා යම් කාරණයක්. ඒක චෝදනං කත්තුකාමේනාති අත්තෝ කියලා ওই විමිතී නෝදෙන හිම කියනවා. චෝදනා කරන්න කැමති කෙනෙක් නම් මෙන්න මේවා තියාගන්න ඕනි කියලා කියනවා. යංකෝ අහං ඉමං අත්තාදානං ආධාතුකාමෝ කාලෝනුකෝ ඉමං අත්තාදානං ආධාතුම් උදාහුනෝ. හරි කාලයේද මේක කරන්නේ නැද්ද? පැහැදිලි නේද? එහෙම අකාලේ කියන දැනගන්නවා නම් ඒක කරන්න එපා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මත්ති ප්‍රතිවේක්ෂා කරන්න භූතං නුකෝ ඉමං අත්තාදානං උදාහුනෝදි. මේ දේ සත්‍ය දෙයක්ද නැත්නම් අසත්‍ය දෙයක්ද කියලා. ඊළඟට අත්ථ සංහිත දෙයක්ද නැද්ද? ඊට පස්සේ ලබිස්සාමි සම්දිට්ඨේ සම්බත්තේ භික්ඛු ධම්මතෝ විනයතෝ පක්ඛේ උදාහුනෝදි. ද සම්දිට්ඨ සම්බත්ත භික්ෂුන් වහන්සේලා ධර්මวิශේ වශයෙන් පක්ෂ වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ කියනවා සංගස්ත තතෝ නිදානම් බණ්ඩනම් කලහෝ විග්ගහෝ විවාදෝ සංඝ බෙහෙදෝ සංඝ රාජේ සංඝ වවත්තහනම් සංඝ නානාකරණම් උදාහු නොති. මේ නිසා සංඝ බේදාදී වෙන්න පුළුවන්ද නැද්ද කියලා. ඊට පස්සේ කියනවා ඒවම් පංචංග සමන්නාගතං කෝ උපාලි අත්තාදානං අදින්නම් පච්චාපි අවිප්පටිසාර කරං භවිස්සති. මෙහෙම කළත් මොකද වෙන්නේ? පසුව විපලිතරක් නැහැ කියලා කියනයි. හරියට නිකලේ කතිනුකෝ බන්තේ අංගේ සමන්නාගතෝ බික්කෝ අධිකරණ ජාතානම් බික්කෝනම් බහූපකාරෝ හෝති. අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර වේවි කියලා කියනවා. මොනවද? සීලවා හෝති, පාතිමොක්ඛ සංඝර සංඋතෝ විහෙරති, ආචාර ගෝචර සම්පන්නෝ, අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ, සමාදාය සික්කති සීකාපදේස, බහුසුතෝ හෝති, සුතධරෝ හෝති, සුත සම්නිචයෝ, යේති ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තා සබ්යංජන, කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදන්, තතරූපස්ස ධම්මා බහුසුතාම්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා උභ්‍යානි කෝපනස්ස පාතිමුක්ඛානි විත්තාරේන ස්වාගතානි හොಂತಿ. සුයිබත්තානි සුප්පවත්තීනි සුයිනිච්චිතානි සුත්තසෝ අනුභ්‍යංජනසෝ විනේ කෝපන ඨිතෝ හෝති අසංහීරෝ පටිබලෝ හෝති. උභෝ අත්තපච්චත්තිකේ අස්සාසේතුම් සංඥාපේතුම් නිජ්ජාපේතුම් පෙක්ඛේතුම් පසාදේතුම්. ඔය අර්ථ ඔක්කොම අපි කිව්වා. ඉමේකෝ උපාලි පංචංගේ සමන්නාගතේ සමන්නාගතෝ භික්ඛු අධිකරණ ජාතානම් භික්ඛූනම් බහූපකාරෝ. පැහැදිලි නේද? ගුණ ධර්ම ටික ඉතින් දිනු කර ගන්නවා නම් බොහෝ භික්ෂූන්ට ඉතින් උපකාරයක් වෙනවා. පරියාප්තිය නැති අය නැත්තම් ඉතින් මේ එකක්වත් කරන්න බෑ. කොහොමද වෙන්නේ? සාත්තං සබ්බැංජනං කේවල පරිපූර්ණං නේ. දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා. අපරේහිපි උපාලි පංචංගේ සමන්නාගතෝ භික්ඛු අධිකරණ ජාතානම් භික්ඛූනම් බහූපකාරෝ හෝති කතමේහි පංචේ. වත්තුං ජානාති නිදානං ජානාති පඤ්ඤත්ති පදපච්චාබට්ඨං අනුසන්ති වචනපතං. ඒක කලින් කිව්වනේ. ඊට පස්සේ නානු යුංජිතබ්බං කතීන් කතීනුකෝ භන්ති අංගේ සමන්නාගතේන භික්ඛුනා නානු යුංජිතබ්බං. අනුයුංජේ කරනවා කියලා කියන්නේ ඒත් පිළිවිසීම ආදී විනේ විසඳීම. සුත්තං නජානාති සුත්තානු ලෝමං විනයං විනයානු ලෝමං. විනයං නජානාති කියලා කියන්නේ මොකක්ද? පවරචිත්තස්ම විනයං නජානාති කියලා කියන්නේ කන්දක පරිවාර. කලින් කිව්වනේ ඔබ. ඊට පස්සේ තානාටාන කුසල ඒ ටික ඔක්කොම කිව්වා. ඊළඟට අර ධම්මං නජානාති ධම්මානුලෝම ඒ ටික ආයේ කියනවා බුදුරජාණන් වහන්සේ අහලා. ඊට පස්සේ වත්තුම් පදපච්චා බට්ටා ඒ ටිකත් කියනවා. ආය නිදානම් පඤ්ඤත්ති ආපත්‍ය සමුට්ඨානං ආපත්‍ය ප්‍රයෝගං ආපත්‍ය රූපසමං ආපත්‍ය විනිච්ඡේ කුසලෝ. ඔක්කොම ඉතින් තේරෙනවා. අධිකරණං අධිකරණ සමුට්ඨානං ප්‍රයෝගං ඔය ටිකේකෙම අනිත් පැත්ත දන්නවනම් ඉතින් එයා සුදුසුයි. ඊළඟට දුතංග වග්ගෝ කතිනුකෝ බන්තේ අරඤ්ඤක පංචමේ උපාලි අරඤ්ඤක කතමේ පංච මන්දත්තා මෝමෝහත්තා ආරඤ්ඤකෝ හොත්. මුලාව නිසාත් අර උම්මත්තකය කැලේ වදිනවනේ. ඔව් ඒ නිසාත් ආරඤ්ඤයක වෙනවා. පාපිච්චෝ ઈච්ඡාපකතෝ ආරඤ්ඤකෝ හොත් නේද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවා ලැබෙන හින්දා ආරඤ්ඤයක වෙනවා. දැන් ඇත්ත කතාව ඉතින් හොඳම වාහන ටික හොඳම ෆෝන් ටික හොඳම ලැප්ටොප් ටික නේද? ආරණ්‍ය ස්වාමීලාට තමයි තියෙන්නේ. හොඳ මේව ටික තියෙන්නේ. සංගයාගේ ලාභයක් වෙන්න පුළුවන් ඒක. නමුත් ඉතින් අර අපි දැන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම මොන අදහසින්ද ඒව ඉවසන්නේ කියන එකනේ. අපි ආරණ්‍ය අපි සිල්වත් නේද? අපි අහවස් ස්වාමීගේ ශිෂ්‍යයෝ හෝ එහෙම ඉතින් ලාභ සත්කාර ආදී උපදවන්න හොඳ නැහැ. ඊට පස්සේ උම්මාදා චිත්තක්කේපා ආරඤ්ඤකෝ හෝති වන්නිතං බුද්ධේහි බුද්ධ ශාවකේහිති ආරඤ්ඤකෝ. තේනවනේ? බුදු බුද්ධ ශ්‍රාවක උතුමන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දේ නොයි ආරණ්‍යක වෙනවා. අපිච්ච අපිච්චතඤ්ඤේව නිස්සාය සන්තුට්ඨිඤ්ඤේව නිස්සාය සල්ලේකඤ්ඤේව නිස්සාය පවිවේකඤ්ඤේව නිස්සාය ඉදමත්තිතඤ්ඤේව නිස්සාය ආරණ්‍යකෝ හේතු. ප්‍රයෝජන සලකලානේ ඉදං අත්තිතාය කියලා කියන්නේ ඉදං ඉදමත්තිත. හරිනේ? ඊළඟ පින්නපාතික පාංශුපෝලික රුක්කමෝලික සෝසානික අබ්බෝකාසික සපදානචාරික තිචීවරික නේසජ්ජික යථාසන්තතික ඒකාසනික කලු පච්චා භත්තික. ඔය විදිහට ওই ගුණාංග ටික තියෙනවා. කතිනකෝ භන්තේ පත්ත පින්නිකා පංචමේ උපාලි පත්ත පින්නිකා කතමේ පංච මන්දත්තා මෝමෝහත්තා පත්ත පින්නිකෝ හොති. පාපිච්චෝ ઈච්ඡාපකතෝ උම්මාදා චිත්තක්කේපා අර කියන කාරණා ටික ඔක්කොම ඉන්නවා. දුතංග වග්ගෝ චට්ටෝ මුසාවාද වග්ගෝ. නොතනින් එහාට ටිකක් කට්ට කතාව තියෙනවා. ඒකත් ඇත්තට අමාරු කොටසක් නෙමෙයි ඔය කියන්නේ. බලන්න කතිනකෝ බන්තේ මුසාවාදාති. මුසාවාද කෙතෙක්ද කියලා අහනවා. වහන්ස මුසාවාද කෙතෙක්ද? පංචමේ උපාලි මුසාවාදා කතමේ පංච. අත්ති මුසාවාදෝ පරාජික ගාමි. අත්ති මුසාවාදෝ සංඝාදිතේස ගාමි. අත්ති මුසාවාදෝ තොල්ලච්චේ ගාමි. අත්ති මුසාවාදෝ පාචිත්‍ති ගාමි. අත්ති මුසාවාදෝ දුක්කට ගාමි. ඉමේ කෝ උපාලි පංච මුසාවාද. අට කතාවට එන්න. මුසාවාද වග්ගේ පරාජිකං ගච්ඡතිති පරාජිකා ගාමි. පරාජිකාවට යන්නේ නොයි පරාජික ගාමි. පරාජික ගාමි මුසාවාදේ මොකක්ද? උත්තරී මනුස්ස ධර්ම. පරාජික ආපත්‍ති භාවං පාපුනාති ඉති අත්තු. පරාජික ආපත්‍ති බවට පැමිණෙනවා. ඊතරේ සුපි ඒසේව නය අනිත්තේවයිදි මේ ක්‍රමේමයි. තත්ත අසන්ත උත්තරි මනුස්ස ධම්ම ආරෝචන මුසාවාදෝ පරාජික ගාමි. අමූලකේන පරාජිකේන අනුද්දංශන මුසාවාදෝ සංඝාදිශේෂ ගාමි. යෝතේ විහාරේ වසති ඉති ආදීනා පරියායේන ජානන්තස්ස උත්තමුසාවාදෝ තුල්ලච්චේ ගාමි. ඒ පරියායේන ජානන්තස්ස කියලේ ජානනන්තස්ස කියලා කියන්නේ මොකක්ද? අන්න ඇයට දන්වන්න උටනේ. ඒ කියන්නේ ඔව් අහන කෙනා නම් ඔව් එතකොටනේ මේ තුල්ලච්චේ වෙන්නේ. හැබැයි ඒක පරියායෙන් කියන්නේ. හරි. ඒක තේරුම් තේරෙන්න එපා යාට. දුකුලාව. අජානනන්තස්ස දුක්කට ගා සම්පජාන මුසාවාදේ පාචිත්‍යං ඉති ආගතෝ පාචිත්‍ය ගාමීති වේදිතබ්බෝ. පැහැදිලිද? මේව අමාරු නෑ. ඊළඟට අහනවා ආයේ පෙළේ ප්‍රශ්නයක් නේද? අදස්සනේ නාති. ඔය එතෙන්ට එනකන් ටිකක් පෙළ කියන්න වෙනවා. මොකක්ද? කතිනුකෝ බන්තේ අංගේ සමන්නාගතස්ස බික්කුණෝ සංගමජ්ජේ උපෝසතංවා පවාරණාවා ටපින්තස්ස අලම්බික්කු මා බණ්ඩන මා කලහ මා විග්ඝා මා විවාදಂತಿ ඕමද්දිත්වා සංගේන උපෝසතෝවා පවාරණාවා කාතබ්බාති. කලහ විවාදාදී කරන්නේ නැතුව ඕමද්දිත්වා කියලා කියන්නේ මැඩලා සංගයා විසින් උපෝසතේ පවාරණේ කළ එකද? කොහොමද? අලජ්ජී බාල අපගතත්ත චාවනදිප්පාය නො උට්ටානදිප්පාය කියන මේ අංග ටික නැත්තම් එයාව ඒ වෙලාවේ මැඩලා ඇසංස ඔව් උපෝසතේ තියන්න එනවනම් ඒ වෙලාවේදී ඒක මැඩලා උපෝසතේ කරගන්න කියලා කියන්නේ. ඔව් ටිකක් ඉතින් මොන හරි කතා කරලා උපෝසතේ කරගන්න කියලා කියන්නේ. අර ඥාති උනා තියාගන්න පුළුවන් ඉක්මනට. ඊට පස්සේ කියනවා ඒකෙම අනිත් පැත්ත. ඊළඟට කතිනුකෝ බන්තේ අංගේ සමන්නාගතස්ස බික්කුණෝ අනුയോഗෝන දාතබ්බ. අනුയോഗයේ දෙන්න එපා කියලා කියනවා. කොහොමද? ආපත්‍ය අනාපත්‍ති නජානාති. ලෞක ගරුකම් ආපත්‍ති නජානාති. සාවසේස අනවසේස දුට්ටුල්ල දුට්ටුල්ල සප්පටිකම් අපටිකම් මේවා දන්නේ නැත්තම්. ඔය අනුയോഗී කියලා කියන්නේ අර නිකන් අර අර මේ කොහොමද? ඉස්සල්ලාම අර පැත්තකට ගිහිල්ලා ප්‍රශ්න ටික අහන්නේ. අන්න ඒක. ඔව් පස්සේ අධිකරණයට යනවා. යන්න කලින් නිකන් ප්‍රශ්නේ අහන්නේ. ඔව් අන්න ඒ වගේ. හරි එතනද කි. අධිකරණ මිනිස්සු දෙන්න වෙනම ඉන්නවා. ඊට කලින් අහන. දැන් පොලිසියෙන් ප්‍රශ්න අහලා පස්සේ අධිකරණයට යන්නේ. හරි නේද? ඊට පස්සේ කියනවා කතිනුකෝ බන්තේ ආකාරේ බික්කු ආපත්තින් ආපජ්ජති. හැවතටපත් වෙන්නේ කෙතෙක්ද? කොහොමද? අලජ්ජිතා අඥානතා කුක්කුච්චපකතතා අකප්පී කප්පිය සංහිතා කප්පී අකප්පිය සංහිතා ওই විදිහට. ඊට පස්සේ පංචේ ආකාරේ ආපත්තින් ආපජ්ජති. අදස්සනේන අස්සවනේන පයුත්තකතා තථා සංඤී සති සම්මෝස. ඔන්න ඒ ටික අපි කතා කරමු. එන්න අට කතාවට. දැන් තමයි අටුවාවේ ඊළඟ කොටස පටන් ගන්නේ. ආයිසුතු නෑ අර ආයිසුනේ බුද්ධ ලෝකට කතිනුකෝ බන්තේ වේරා නේද අපි ඒකත් මුසාවද වර්ගයේ කියලාම අවසන් කරමු ඈ පෙළ පංචමේ උපාලි වේරා කතමේ පංච පානාති වේරා කියලා කියන්නේ ඈ නෑ නෑ වැල කියන්නේ වැල කියන්නේ වේරා කියලා කියන්නේ විරමණය ඒක නම් වේරමණී කියලා ඊළඟට කියනවානේ ඒකම තමයි ඉතින් පාණාතිපාත අදින්නා දාන කාමේසු මිච්ඡාචාර මුසාවාද සුරාමේරේ මජ්ජපමා දට්ටා වේරමණී ඒත් ඒ ටිකමයි ව්‍යසනානි ව්‍යසනයෝ ඥාති භෝග රෝග සීල දිට්ටි වාර්තත් එක පාචිත්‍ය යෝජනාෙන් කලින් කියුව කොතනද ඉන්නේ හා අපිට විනාඩි 5-10ක් වගේ පොත කරලා දැන් 2:46 නේ හොඳයි විවේක වේලාවේදී බුද්ධ ලෝක සංඝ වන්දනා කරලා තුන්වහන්සේ ලොකු වේලාවක් ඉන්නේ ඊළඟ පස්සේ විතරයි ගන්න කිව්වා. පස්සේ ආය තුනහමාරට පොත කරු. මං කියන්න සංසෝග නිරුක්තිය බලලා කියන්න. ඊළඟට ව්‍යසන ටික කිව්වා සම්පදාව කොහොමද ඥාති සම්පදා භෝග සම්පදා ආරෝග්‍ය සම්පදා සීල සම්පදා දිට්ටි සම්පදා කියලා කියනවා එන්නකෝ අට කතාවට අදස්සනේනාති විනේදරස්ස අදස්සනේන අර කලින් කිව්වනේ දසුන්හංශ මේ ඇවතටපත් වෙන ආකාර ඔය කියන්නේ තවත් ආකාර පහක් තියෙනවනේ පැහැදිලිද ඒ ආකාර පහෙන් එකක් තමයි අදස්සනේන කියලා කිව්වනේ කවුරු අදස්සනේන මොකක් අදස්සනේන්ද ඒව මොකුත් නැහනේ බෙලේ තේරෙනවද ඉතින් අට කතාවේ කියනවා විනේදරස්ස අදස්සනේන විනේදරේක් නොදැකීමේ කප්පිය අකප්පියේසුහි කුක්කුච්චේ උප්පන්නේ විනේදරං දිස්වා කප්පිය අකප්පිය භාවං පටිපුච්චිත්වා අකප්පියං පහාය කප්පියං කරේය තං අපස්සන්තෝ පන අකප්පියම්පි කප්පියන්ති කරොන්තෝ ආපච්චති අකපදේති කැපදේ කරනවා කියලා හිතාගෙන මොකද වෙන්නේ? ඇවතට පත් වෙනවා. ඒකයි අර අදස්සණයෙන් ආපත්‍යයට පත් වෙනවා කියලා කියුවේ. සමහරු බයයිනේ විනේ දන්න අය ළඟට යන්න බයයිනේ මගහැරලා යනවනේ. කැමති නැහැ කතා කරන්න. ඇයි අඩුපාඩු අහුවෙනවනේ? ඒවං ආපජ්ජිතබ්බං ආපත්‍යං විනේදරං දරස්ස දස්සනේන නාපජ්ජති පැමිණින ඇවැත් මොකද වෙන්නේ විනේදරේ දැක්කහම ඒවකින් පත් වෙන්නේ නැහැ කියලා කියනවා අදස්සනේනේව ආපජ්ජති නොදැකීමෙන්ම තමයි ඇවැත් වෙන්නේ තේන මුත්තං අදස්සනේනාති කියලා කියනවා අස්සවනේන ඒක විහාරේපි වසන්තෝපන විනේදරස්ස උපට්ඨානං ගන්වා කප්පිය අකප්පියම් පුච්චිත්වාවා අන්නේ සංච උච්චමානං අසුනන්තෝ ආපජ්ජති එකම විහාරේ උනත් මොකද වෙන්නේ විනේදරයන් වහන්සේලා මුණ ගැහෙන්න ගිහිලා නැතුව කැපාකපදී අහලා හෝ එහෙමත් නැත්නම් අනිත් අයට කියන දේ කියනකොට ඒව අහන්න නැතුව මේ ඔව් ඒ කියන්නේ අහලා කියලා මම අතන කිවි ප්‍රශ්නේ අහලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි ප්‍රශ්න ඇහුවේ නැහැ කියන්නකෝ නමුත් අනිත් අයට හරි කියන දේ මොකද කරන්නේ ඒත් අහගෙන ඉන්නේ ඒ නිසා මොකද වෙන්නේ අසුනන්ත වශයෙන් ආපත්‍යයට පත් වෙනවා තේන මුත්තං අස්සවනේන පසුත්තකත පසුත්තකතාය පසුත්තක කියලා කියන්නේ සහාගාර සෙයයන්හි පසුත්තක භාවේන ආපජ්ජති සුත්ත කියලා කියන්නේ නිදා ගන්නව නේද? නින්ද නින්දට පසු වීම. නින්දට බැස ගැනීම. සාගාර සියාවාදී වෙනවා. අකප්පියේ කප්පිය සංහිතාය. ආපජ්ජන්තෝ පන තත සංඤේ ආපජ්ජ. අකපදී කැප බව සංඥාවෙන් ගත්තොත් තත සංඤේව අයතටපත් වෙනවා. සති සම්මෝසා කියලා කියන්නේ ඒක රත්ත අතික්කමාදී වශයෙන් අර චීවර නිසන් එහෙම ඒව 100 දින 10 කියලා හිතාගෙන ඉන්නවා. ඕ 11 ගිහිල්ලා. ඒ වගේ. නින්දට වැටීම නිසා. නැහ් සුත්තපදයේ අර්ථ කීපයක යනවා. සුත්ත කියන එක. නිදාගත්ත කෙනාටත් සුත්තෝ කියලා කියනවා. සූත්‍ර වලටත් සුත්තෝ කියලා කියනවා. ඈ? අන්න ඒ වගේත් කියනවා. සුත එතන නන්නේ. අපස්සුත. ඔව් පස්සුත.
සපාරයක් නේද
තියෙන්නේ. ඔව්. ඔව්. ඒක බහුසුත කියන එකේ අනිත් පැත්තනේ අපස්සුත. හරි නේද? සේසං සබ්බත් උත්තානං ඒවේති මුසාවාද වග්ග වන්නා නේති. සාවාද වර්ගයේ අවසන් කියලා කියනවා. නම් බික්කුණී වගේ කරන්න අපි නේද? මල්සිරිපුර ඉඳලා එන්න විනාඩි 15ක් වගේ යන්නේ නේ. නේද? දැන් නම් ඇවිල්ලත් ඇති ආ. මොනවද වගේ පෙලක් ගොඩක් තියෙනවා. කමන්නේ ඉතින්නේ. ඒ සම්මන්ත්‍රලා ඉතින් එහෙමනම් ගෞරවයෙන් නේද පිරිස නිශ්ශබ්ද වෙලා කෑ ගහන කොස්සන් ගන්න නැතුව නේද ගෞරවයෙන් පිළි අරගෙන ඉතින් සුපටිපන්න ගාතාව කිව්වත් කමන්නේ. බොහෝ අයගේ මම හිතන්නේ කර්මාචාර්යන් වහන්සේ වෙන්න ඕනේ. නේද? සීමා මාලකිට වඩිනවා නම් නැහසෙ. සයිතින් අපි ඒක ගිලන් පස්සේ ටික පොඩ්ඩක් ලෑස්ති කරගෙන බොහෝ දුරට තුනමාන්ට අපිට අපව පොත පටන් ගන්න පුළුවන්. අමාරු කොටස් නෙවෙයි තින් දැන් තියෙන්නේ ටිකක් ඉක්මනට ගියත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. බලාගෙන ආව නම් ඉතින් ගැටලුවක් නැහැ කොහොමද? දැන් නම් විවේකයෙන් පස්සේ පහළ කිදල් කොයිදින් මල්සුරින් ඇවිල්ලාද දැන්? කමන්නේ දැන් අපි නවත්තු පිටනේ. හයි සුමන්ත්. ආ දැන් මල්සිරි පුරනේ. හරි. හොඳයි.